අදත් අපිට පුළුවන් සෙනසුරාදා දිනවල පැවැත්වෙන සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න. අටහරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ඩොක්ටර් අවි.
තෙරුවන් සරණයි ඩොක්ටර් අවි. ඔබතුමාට පළවෙනියෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ අපි ආර්ය කෝණයේ පැත්තට අපේ සිතුවි අපි හිතන විදිය වෙනස් කිරීම සම්බන්ධයෙන්. එතකොට මේ දැන් දුක්ඛ චතුරාර්ය සත්‍ය කියලා හතරක් අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ දැන් අර බුදුන් වහන්සේ කියනවා අර දෙපෙන්නලා දීලා තියෙනවා මේ තතමේතං අවිතත් අවිතතමේතං අනඤ්ඤතමේතං කියලා මේ හතර සත්‍යයක් මේ බොරුවක් නෙවෙයි මේකමයි සත්‍ය කියලා. ඉතින් අපිට ඒක තේරුම් ගන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා. දැන් තවත් බුදුන් වහන්සේ පෙන්නලා තියෙනවා මේ සක්කාය කියලා සක්කාය තමයි දුක කියලා. ඒක නිවා ගන්න නම් ඒ දුක නිවන්න නම් අර මහන්සි වෙන්න කියනවා. අර හිස ගිනි ගත්ත කෙනෙක් ශරීර ඇඳුම් වලට ගිනි ගත්ත කෙනෙක් ගන්න මහන්සි ගන්න කියලා. එතකොට දැන් අපි මේ ඒ වගේම බුදුන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා මේ සබ්බං කිව්වාම මේ හැරූපය කන සද්දේ ඔන්න මේ මේ ලෝකය සකස් වෙන්නේ මෙහිමයි. වෙන විදිහක් කිව්වොත් ඒක නිකන් වචන මාත්‍රයක් විතරයි කියලා. දැන් අපි ලෝකය දකින්නේ මේ මේ දැන් අපිට මේ හැට රූ මේ හැට වර්ණයක් හැඩයක් වැටලා අපි යමක් දැනගන්නේ. ඒ දැනගැනීම සක්කායක්. ඒ කියන්නේ මේ මේ කියලා දැන් අපි පහුගිය දවස්වල සාකච්ඡාවලදී මේ ඔබතුමා එක පෙන්නලා දුන්නා. එතකොට දැන් මේ මේ ඒක ඒ සක්කායක් කියන්නේ දැන් ඒ අපිට මේ ඇතුළෙන් ප්‍රකට වෙන එක අපි හිතනවා බාහිරේ තියෙනවා කියලා. ඒක ඒකට ඒක සත්‍යක් ලෙස ඒකේ අරගෙන ඒක ඇලිලා ඉන්නවා. ඉතින් අර මොකද්ද එතකොට ඒ දැන් අපිට ඒක ඒක උපාදානය කරලා කරන කම්ම දුක. උපාදානය නොවෙනවා නම් ඒක වෙනස් වෙනවා කියලා. මේ එහෙම තමයි මේක දැන් ඔබතුමා මෙතෙක් පෙන්නලා දීපු අනුව මේක මන් තේරුම් ගත්තේ. පොඩ්ඩක් ඒකේ අඩුපාඩුවක් තියෙනවා නම් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි.
ඔව් දැන් අපි මුලින් ගොඩක් අය බලන්නේ ඔන්නෝ හිතේ තියෙන එක එළියේ තියෙනවා කියලා අරගෙන ඒකට ඇලුම් කිරීම තමයි වැරද්ද කියලා.
එහෙමයි
නේද?
එහෙමයි. සකස් වෙන එක හිතේ සකස් වෙන එක එළිය තියෙනවා කියලා ගන්නවා.
ඔව්. ඒක බලන එක හොඳයි. හැබැයි එතන නෙවෙයි ප්‍රශ්නේ. දැන් ඔය මොකක්ද අපි කියන්නේ මේක හිතේ හදපු එකක් එළිය තියෙන එකක් නෙවෙයි. එළිය තියෙනවා කියන එක වැරදි කියලා අපි පෙන්නලවන්නවනේ.
එහෙමයි.
ඒ ඒ දෙකම එකක් ඒ මේ එළිය දෙකක් හම්බ වුණා. ඒක වැරදි. නේද? ඒක හිතේ
හදපු එකක්. ඒ එළිය දෙයක් සකස් වීමක් දකිනවා. එතකොට අර
සකස් වීමක් මොකද්ද මේ දැන් දකින්න හදන්නේ හිතන්න හදන්නේ? එළියේ දෙයක් තියෙනවා කියන එක වැරදි. ඔක හිතේ හදපු එකක් කියන එක නෙවෙයි පෙන්නලා දෙන්න
හදන්නේ. ඒ සකස් වීමේ සකස් වීම දෝෂයක් කියලා.
ඒක තමයි එළියේ දෙයක් සකස් වීම දෝෂයක්.
සකස් වීම දෝෂයක්. ඒක අපි සත්‍ය නොදන්න හින්දා ඒක පිළිගන්නවා එළියේ තියෙනවා කියලා.
ඔව් ඒ දෝෂේ නෝ වෙන සත්‍ය නොදන්න හින්දා. දැන් සත්‍ය මොකද්ද? ඔක හැදෙන්නේ හිතේ.
ඒක සකස් වීමක් කියලා. ඒ කියන්නේ අපේ මොනවාද මේ ආශ්‍රව හංග සකස් වෙන්නේ කියලා.
හරි හරි සකස් වෙන්නේ හිතේ එළිය තියෙන එක නෙවෙයි කියලානේ කිව්වේ. මං කියන්නේ
සමේ තමාතුලින් සකස් වෙන එක.
ඒකෙන් තමාතුලින් කියන එකනේ හිතෙන් සකස් වෙනවා කියන්නේ.
එහෙමයි.
හිතෙන් තියනවා කියන එක වැරදීනේ, බොරුයිනේ.
එහෙමයි. එහෙමයි.
දැන් ඔන්නවම දකින්නේ මූලික කෙනෙකුට හොඳයි.
එහෙමයි.
දැන් බුදු කෙනෙක් පෙන්වන පැත්තට එන්න තව ටිකක් ඕක තීමසන්න තියෙන. දැන් ඉතලා කියන්න ඔන්න ඔය දැක්මේ අඩුව මොකද්ද? බුදු කෙනෙක් පෙන්වන එක නෙවෙයි තාම කියලා මං කියනවා. ඇයි එහෙම කියන්නේ?
අපි අර ඒකට කැමති, අර ඒ සකස් වීමට අපි කැමැත්තක් තියෙනවා.
ඒ කියන්නේ එළිය දිනනවා කියලා ගන්න කැමැත්තක් තියෙනවා.
ගන්න කැමැත්තක් තියෙනවා. ඒක ඇත්තමයි කියලායි ගන්නෙ.
ඒක තමයි. ඒක ඇත්තමයි කියලා ගන්නෙ. ඒකට කැමැත්තක් තියෙනවා. ඒක තව හරියට කියනවා තාම බුදු කෙනෙක් වෙන්නන්නේ ඕක නෙවෙයි කියලා.
එහෙමයි.
ඕක බලන්න එපා කියනවා නෙමෙයි. ඕක බලන්න ඕන.
එහෙමයි.
දැන් ඒක බලපු වෙලට කියනවා මං දැන් තව ටිකක් එහාට ඔගේ තියෙනවා. ඕක නෙමෙයි බුදු කෙනෙක් වෙන්නන ධර්ම කියලා. එහෙනම් එතකොට ඇයි කියලා නිකන් හිතෙනවද? ඔකේ. ඕක විතර නෙමෙයි දැන්.
හ? එහෙමයි. ආහ්. ඔය දැන් ගෙතන ප්‍රශ්නයක් තියෙනවා.
ඔව් මොකද්ද ප්‍රශ්නේ?
දැන් ප්‍රශ්නයක් කියන්නේ මං දැන් ડોક્ટર රවි කියනවානේ ඒක බුදුන් වහන්සේ කියපු සත්‍යයට නෙවෙයි ඕක ඒක අඩුවක් තියෙනවා කියලා. ඉතින් එතකොට ඒක මට ප්‍රශ්න මට ප්‍රශ්නයක් ඒක ડોક્ટર රවි කියන එක මට ප්‍රශ්නයක්. මොකද්ද එතකොට මගේ මං හිතන
මම ඔබතුමාට දැන් ඔය කියන කතාවනේ හරි බුදුහාමුදුරුවෝ කිව්වේ මේක කියලා මම හිතන්නේ.
ඒ මන්නේ බුදුහාමුදුරුවෝ කියපු සත්‍ය දැනගත්ත කියලා තමයි මගේ අදහස් තියෙන්නේ. ඒ ડોક્ટર අය කියන එක වැරදි.
ඔව්. ඔව් මං කියනා එතන අඩුවක් තියෙනවා කියලා.
එහෙමයි.
දැන් ඔබතුමාට ප්‍රශ්නයක් එනවනේ.
මල් ප්‍රශ්නයක් ඒක. ඔව්.
අන්න ඔය ප්‍රශ්නේ එන ගතිය තමයි දහමක් ඇහෙනකොට එන්නේ. අර කියපු එක තහවුරු වෙන එක නෙවෙයි. ඒක අපි එහෙම මේ දැන් ගොඩක් අයට පුළුවන් ඕකේ අඩුව දැන් කටට එනවා ඉතින් තමයි අඩුව කියලා. අපි බලමු අනිත් අයගෙන් අහලා.
එහෙමයි.
ගෝචරත්වය ප්‍රශ්න කරන්නේ ස්වකීයත්වය තමා බව යෙදීම කියන පැත්ත නෙමේ. අනික ඒක ධම්මාරම්මණයක් කියලා දකින්නේ නැහැ.
හරි. එතුමා කියනවා ඒක දැන් එළියේ තියෙනවා කියන එකට තණ්හා කිරීම කියනකොට තණ්හා කරන්නේ තමානේ. උද්ගලයනේ. ඒකට තමා බව යෙදීමක් තියෙනවා. හ්ම්. හරි අනිත් අය ඔබතුමේ කියපු එක හරි. එච්චර ගැඹුරට යන්න කලින් මේ උඩින් අපි
ගන්නවා. සර් එතන හරියට දැක්කොත් මේ තණ්හා කරන දෙයක් නැහැ.
ඉතින් මං කියන්නේ ඔයක හරියට දැක්ම නෙවෙයි කියලා නේ මං කියන්නේ. ඇයි එහෙම මං
කියන්නේ? ඒක මඤ්ඤණාවක් විතරයි. අපි එළියේ තියෙන දෙයක් අපි හිතට ගත්තා කියන්නේ හිතේ හැදෙන එකක් මඤ්ඤණාවක් විතරයි. ඒක බොරුවක්, ඒක හිතලුවක් විතරයි. එතකොට එතන අපි ඒක හිතපු එකෙන් වැඩක් වෙන්නේ නැහැ.
මට හිතෙන්නේ විඥානවාදය කියන්නේ දැන් ඒක ඇත්තරම් විඥානවාදය කියන්නේ භෞතිකවාදයෙන් විඥානවාදයට මාරු වෙනවා වගේ දෙයක් මට හිතෙන්නේ සර්.
ඔව් භෞතිකව තියෙන එක වැරදි. මේක හිතේ සකස් වීමක්. ඒකට හිත පැත්තට යොමු වෙනවා නේද? තමා තුල සකස් වීම. ඔව් ඒකත් ටිකක් ගන්න පුළුවන්.
එතන තියෙන්නේ තේරුම් ගැනීමක් නේද? ඒ කියන්නේ එතන තියෙන්නේ තමන් හරි දැන ගැනීමක් කියන එක.
අන්න හරි ඒ පොයින්ට් එක තමයි ඒ අර ඉස්සෙල්ලා මුලින්ම මතකලේ. ඒ කියන්නේ එතනත් දැන ගැනීමක් නේ. ඒ දැන ගැනීමේ තමන් ඉන්නවද නැද්ද?
ඒ දැන ගැනීමේ තමන් ඉන්නවා.
ඔව්.
අනේ ડોક્ટર අපි මම ඉන්නවා, තියෙන ලෝකයක් තියෙනවා. ඒ ලෝකයේ තුල මම ජීවත් වෙනවා කියන එක.
ඒක තමයි. දැන් මට හම්බ වුණා ලෝකය ගැන අපි ඒකේ අඩුවක් තියෙනවා. ඒක වැරදි. ඈ? ඔක එළියේ තියෙන ලෝකය කියන එක වැරදි. මොකද මේක තමා තුළ සකස් වීමන්නේ. එතකොට ඒ ලෝකේ ගැන අදහසක් අපි කියනවා. ඒක හරි ඇත්තට මේ කියන එක. يعني ලෝකෙට හරි. ලෝකයේ හිතන කෙනෙකුට ඔය කියන එක හරි. හැබැයි මං කියනවා ඕක තාම ආර්ය දර්ශනයට ආවේ නැහැ කියලා. සක්කාය නිරෝධයට ආවේ නැහැ. තව ඉදිරියට ගියොත් චතුරාර්ය සත්‍ය නැහැ, පටිච්ච සමුප්පන්න බව තාම නැහැ. ඒ ඒකේ තියෙනවා එහෙම එකක් ගලපන්න පුළුවන්. එනවාට අර ඊතර වෙන පැත්තට බුදු කෙනෙක් පෙන්නන එකට තාම ආවේ නැහැ කියලා මං කියනවා.
ඩොක්ටර් දැන් එතන අර එහෙම හිතන මම ඉන්නවා නේතන ඔයාල සක්කායෙම තමයි ඉතින් ඉන්නේ එතකොට.
ඒක දැන් ඔබට දැනෙනවා නේ. කියන එක වැරදි. මේක තමයි සකස් වෙනවා කියලා ලැබීම දැන ගැනීමක් තියනවා නේද? ඒ සත්‍ය දැන ගැනීම.
ඒක සක්කායම තමයි. සක්කායම තමයි කිම්ම දැනගත්තත් මම
සක්කාය තමයි නම් සක්කාය නිරෝධ ප්‍රතිපදාවට ආවේ නැහැ නේද?
නෑ ඇවිල්ලා නැහැ කියලා. ඔව් එතකොට අඩුපාඩුවක් තියෙනවා එතන. ඔව් අනේ ඔව් එතකොට ඒක කොහොමද අපි එතනින් එහාට යන්න දන්නේ?
ඔව් දැන් ඔබ තමයි අඩුව දැක්කනම් ඇති. දැන් තව හොයන්න ඕන, තව දාන්න ඕන නේද?
එහෙමයි ඔබතුමා ඒක පැහැදිලි කරලා දුන්නා නම් කොහොමද ඒක මේ දැන් මමනේ ඔක දැක්කේ. එතකොට සක්කායමනේ ඉන්නේ නම් එතකොට මේ ඒකෙන් කොහොමද මං ගැලවෙන්නේ එතකොට?
ඒකට ගැලවෙන්න හිතන්නේ නැහැ. සක්කාය යෙදෙනවා නම් සක්කාය දකින්න. බුදුහාමුදුරනේ සක්කාය පිළිසිඳ දකින්න ඉස්සෙල්ලා. සක්කාය සක්කාය දිහා දකින්න කියන්නේ
නේද? එහෙමයි.
ගැලවෙන්න උගහන්නේ
නැහැ. එහෙමයි.
ආයේ සක්කායකව පොළොහේ ආහාර දෙන්න හදනවා, ගැලවෙන්න හදනවා. නේද?
එහෙමයි. එහෙමයි එහෙමයි. ඩොක්ටර් අපි ඒගේ උපදේශය මේක ගැන තව හිතන්න කියන එක නේද? එහෙමද?
ඔව් තව හොයන්න, තව දහම අහන්න ඉනසන්න.
පිළිසිඳ දකින්න ඕනේ.
ඔව් දකින්න ඕන කියලා තේරෙනවනේ නේ. තාම මම දකින්න හැදෙන්නේ නැහැ ඔබතුමා අහන්න.
ඒක තමයි ඔබතුමා එක පිළිසිඳ දකින්න ඕන කියන එක තේරෙනවා. එතනින් එහාට යන්න උදව්වක් කරන්න පුළුවන් නම් හොඳයි ડોක්ටර්. දැන්
හම්බ වෙයි යම ඉන්නකොට මේ දැන් අතන අදුද දැකලා ප්‍රශ්නේ තියාගෙන ඉන්න.
එහෙමයි.
කතා කරන හේමෙන් ඔබතුමාටම ඔක අහු වෙනවා. දැනට
එහෙමයි.
මේ තියනවානේ දැන්
ප්‍රශ්නේ තියෙනවා.
අන්න ඒක තියාගෙන දහම අහන්න. එතකොට උත්තර තියෙනවා. ඔව්. එතකොට දහම ඇහෙන්න ටික ටික ඔය සුදුසුකම හැදේ. දැන් අපි අතක හරියට එතනින් එහාට අපිට ඇහෙන්නේ නෑනේ.
නැහෙන්නේ. එහෙමයි.
එතෙන්ට ආපු එක හොඳයි. එතෙන්
ඉස්සෙල්ලා එහෙමයි.
එතකොට ඒ ටික ඇහෙන්නේ ඔතෙන්ට ආපු කෙනා.
හරි. එහෙමයි.
දැන් අනිත් කාලෙන් කාලෙට මේක බලනවා කියලා ඔන්න ඔතෙන්ට ආවා ඉස්සර. මම ඒගොල්ලන්ටත් අහනවා හරි කියන එක ඒගොල්ලන්ට ඇහෙනවා මිසක් ඔතෙන්ට ආපු නැති අයට ඒ ටික ඇහෙන්නේ නැහැ. මේ ටික
එහෙමයි.
මම අර මොහොතේ ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ කියලානේ කියන්නේ. තව ටිකක් ඔතකොට බුදුමන්ට මෙතනින් එහෙනම් හරි ඇහෙයි. ඒක ප්‍රශ්නේ තිබුණොත් විතරයි ඇහෙන්නේ. මෙච්චර කල්ලා වෙප්
එහෙමයි
එහෙමයි එහාට ඇහුණා අපි කතා කරනවා. ඒකයි එන්න සුදුසුකම ටික ටික එනවා. ම් එහෙනම් ඒක සතුටු වෙන්න
හොඳයි.
හරි. හැමස්සම දැන් ඔයගොල්ලෝ කියනවානේ යොමු වෙන්න ඕන ප්‍රායෝගික ප්‍රතිපදාවකදී බුදු කෙනෙක් යොමු කරන්න.
මම තවදුරට විමසීම කරා. මම පොඩි දෙයක් කියලා පටන් ගන්නම්. එදා මගේ විමසීමගේ අර අත්තතෝ සමනුපස්සති කියන තැන ගෝචරත්වෙන් මිදිලා අත්තතෝ කියන ආත්ම භාවය එහෙම නැත්තම් අල්ලා ගැනීම ඕක විමස විමස හිටියා. එතකොට මට තේරුණා මෙතන ගෝචරත්වය අල්ලා ඉන්නකං අර අල්ලා ගැනීම ගෝචරත්වය අල්ලගෙන අල්ලා ගැනීම කියන තැනට යොමු වෙන්නේ නැති බව දැනගෙන ඒ පැත්ත තමයි විමසන්න පටන් ගත්තේ. ඔන්න එතකොට මට ධර්ම දේශනා අහගෙන ඉන්නකොට සාකච්ඡා අහගෙන ඉන්නකොට ක්‍රමයක් මතුවෙලා තිබුණා. මම ඒ ක්‍රමය යොදන්න පටන් ගත්තා. දැන් අපි කියනවානේ කනවා බොනවා ලෙඩ වෙනවා ඉපදෙනවා ඒ ඔක්කොම ක්‍රියාවල් ක්‍රියාවල් කියලා කියනවානේ. එතකොට මෙන්න මේ ක්‍රමයකට ඇත්තටම මේ ක්‍රියාවක් කියන්න පුළුවන්ද කියන එකයි මම විමසුවේ. හැබැයි මම විමසුවේ මට මම කරන විමසීම තුළින් මම ගොඩක් කල් කරේ මේ කය දැනෙනවා දැනෙනවා කියලා දැනීම කියන විමසීමනේ. මං එතෙන්ට ගිහිල්ලා දැන් දැනීම කොහොමද වෙන්නේ කියලා. එතකොට මට තේරෙනවා මං කයේ දැනීමක් ගැන කියන්නේ මට ඔළුව දැනෙනවා අන්නේ එතන. එතකොට මේ දැනීම විමසනකොට මට එතන දැන් හොඳටම පැහැදිලි වෙනවා මේක සකස් වීමක් කියලා. එතකොට සකස් වීම විස්තර කරන්න අවශ්‍ය නැහැ මෙතන. ඒක සකස් වීමක්. එතකොට මේ දැනීම මට ගෝචරත්වයක් වෙලා ඒකේ සකස් වීමක් මම දන්නවා. එතකොට මේ සකස් වීම තුළ මට හේතුපත්‍යක් තියෙනවා කියලා දැනෙනවා. එතකොට මම හිතුවා මම මේකම විමසන්න ඕන තවදුරටත් කියලා. එතකොට මේ දැනීම කියන එක දැන් අපි විමසලා විමසලා අපි තැනකට ඇවිල්ලා කියන දැනීමත් ක්‍රියාවක් කියලා. එතකොට මම බැලුවා මේ ඇයි මේකට ක්‍රියාවක් කියන්න තියෙන සුදුසුකම මොකද්ද කියලා. ඔන්න එතකොට මට තේරෙන පටන් ගත්තා අර අපි කියනවානේ ලෙඩවීම දුකයි මරණය දුකයි කියලා. මම ওই මරණය දුකයි කියන දෙ ගිය මරණය දුකයි කියන දෙ ගිය තමා වෙන සද්දයක් ආවා. මම කියාගෙන යන්නද ડોક્ટર රවි? ડોક્ટર රවි නෑ වගේ
කියන්න ඇහෙනවා.
තමා වෙන ડોક્ટર රවි. එතකොට මම දැනීම කියන තැනට ඇවිල්ලා දැනීම විමසන්න පටන් ගත්තා. එතකොට මට මේක ගැළපීමක් නෙවෙයි. මම මේක මරණය කියන තැන මම විමසලා තියෙනවා. එතකොට මරණය කියන එකටත් ලැබීමක් දෙන්න බෑ. එතනත් අපි කියනවා මේකත් ක්‍රියාවක් ක්‍රියාවක් කියලා. ඊට පස්සේ මම දැනීම ළඟට ඇවිල්ලා මේකත් ක්‍රියාවක් කියලා කියනවා. එතකොට මේ හැම එකම දැන් ක්‍රියාවක් ක්‍රියාවක් කියලා අපි පාවිච්චි කරනවා. මේක වෙන්නේ කොහොමද? මේකට ක්‍රියාවක් කියන්න තියෙන සුදුසුකම මොකද්ද? ඊට පස්සේ මම දැනීම කියන තැනට ඇවිල්ලා ඒ ස්වභාවය හඳුනගෙන මොකද්ද මෙතන වෙන්නේ කියලා සොයන්න පටන් ගත්තා. එතකොට මට දැනීම කියන එක සකස් උනේ මෙහෙමයි කියන එක වැටහෙන පටන් ගත්තා. ඊට පස්සේ මේ සකස් වීම තුළින් මම බලනවා මෙතන මොකද්ද වෙන්නේ කියලා. එතකොට දැනීමක් තියෙනවා. හැබැයි දැනීම හොයාගෙන කොයි පැත්තෙන් ගියත් දැනීමක් හම්බ වෙන්නේ නැහැ. එතකොට කියනවා එතනක් ක්‍රියාවක් කියලා ඒක පැත්තකට දාගන්න හදනවා. හැබැයි මට මෙතන ක්‍රියාවක් කියන එක කීමට සුදුසුකමක් නැහැ කියන එක තේරුණා. ඒකන මම උදාහරණයක් කිව්වොත් මම දැන් දැනීමෙන් විමතන්නේ. අර කිසිම දෙයක් අල්ලන්නේ නැතුව දැනීමෙන් විමතනවා. එතකොට මට කිසිම පිහිටීමකට යන්න බැරි වෙනවා. එතකොට ක්‍රියාවක් කියන එකටත් අර්ථයක් නැති වෙනවා. එතකොට මෙතන මේ පිහිටීමක් තියෙනවා. ඒක මම අල්ලගෙන ඉන්නවා. හැබැයි මෙතන විමසගෙන යනකොට ඒක තුළින් මට කිසිවක් පිහිටීමක් ලැබීමක් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔන්න එතන මට ලොකු වැරද්දක් කියලා තේරුණා. ඊට පස්සේ මම බැලුවා වැරද්දක් තියෙනවා. හැබැයි දැනීම මට ලැබිලානේ. මම අවුරුදු ගානක් තිස්සේ මේ දැනීම ලබාගෙන නැහිටි. හැබැයි වැරද්දක් තියෙනවා. දැනීමක් ලැබිලා, දැනීමක් යෙදිලා, දැනීමක් පිහිටලා. ඔය ඔක්කොම ටික වෙනවා. එතන මම තවදුරටත් ඔතන විමසන්න පටන් ගත්තා. දැනීම. දැනීම විමසනකොට අර අඳුර අඳුරෙන් විමසුවා වගේ හරියට. කිසිම පිහිටීමකට යන්න බෑ. හැබැයි දැන් මේ මගේ අත්දැකීම වෙන්නේ මේ තියෙනවා, දැනීමක් තියෙනවා. ඔන්න එතකොට මම ගියා මේ දැනීම එකම මම ඉපදෙනවා කියන තැනට. ඒක අපි කලින් විස්තර කරගත්තා. එතකොට මම බැලුවා දැනීම කියන එකටත් දැන් මට ක්‍රියාවක් කියලා ගන්නත් බෑ, කිසිම දෙයක් කියලා පිළිහිටීමක් ගන්නත් බෑ. එතකොට මට දෙන්න පුළුවන් වචනේ තමයි අනිත්‍ය වූ ස්වභාවයක්, සංස්කාරයක්, අනිත්‍ය වූ ස්වභාවයක්. ඉතින් ඇයි මම මේකට මේ දෙයක් කියලා අල්ලගෙන ඉන්නේ? හැබැයි දැන් ලොකුම ප්‍රශ්නේ තමයි දැනීම, දැනීම හා සමගාමීව මම ඉපදෙනවා. එතකොට මේක වෙන්න බැරි දෙයක්ද? දැනීම නැත්තම් මම ඉපදෙන්න පුළුවන්ද? මම තවදුරටත් ඒක තුලම හිටියා. එන්නකොට බොහෝම යටින් වගේ මට තේරෙන්නේ අධ්‍යාත්මයයි මේ විමසන්නේ. දැන් මම ඉපදෙනවා කියන්නේ දුකක් ඉපදෙනවානේ. හැබැයි දැනීම කියන එකට අර්ථකථනයක් පිළිගැනීමක් මොනවද දෙන්න බෑ. හැබැයි මෙන්න දැන් දැනීම නිසා කියනත් පුළුවන් මම ඉපදිලා. ඉතින් මම කියන එක දුක, මම කියන එක සක්කාය. දැන් අපි ඒක හොඳටම විග්‍රහ කරගත්ත තැනක්නේ. එතකොට මම තවදුරටත් විමසනකොට දැනීම වෙන්න බෑ. හැබැයි සක්කායක් තියෙනවා. සක්කායි මම ඉන්නවා. මම ඒක අල්ලගෙන ආත්ම භාවයක්. එතකොට මම බැලුවා මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඔන්න එතකොට මට යටින්ම වැටහෙන්න පටන් ගත්තා මේක මෙහෙම වුණාට මෙන්න මේ ලැබෙන සක්කාය, එහෙම නැත්නම් තමා තුළ යම් කිසි කාරණාවක් යෙදෙනවා කියලා. මට දැනීමට තිබිච්ච සටහන දැන් නැහැ. තමා කියන සටහන තියෙනවා. එතකොට තමා කියන සටහන වෙන්න බැරි දෙයක් කියලා ඇතුලෙන් මට කියනවා. හැබැයි මට තාම ඒ සටහන ගැන කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ සටහන තියෙනවා. මම බලනවා මොකද්ද මෙතන එහෙනම් තියෙන්නේ කියලා. ඔන්න අර මම කලින් ડોක්ටර් රවිට ඉදිරිපත් කරා දැනීම තුළින් බඩ ස්වභාවයන් පහක් මතුවෙනවා කියලා. ඒක අර කියන්න පුළුවන් රුප්පන පහක්. ස්වરૂප, වින්දන, අර ඒ කතාව දැන්. ඔන්නේ පහ තියෙනවද? ඇත්තටම තියෙනවා. ඉතින් මට මේ මගේ දැනීම මට බොරුවක් කරනවද? ඊට පස්සේ මම බැලුවා ඔය දැනීම් පහට මට සටහනක් ගන්නට තියෙනවා. ඇත්තටම සටහනක් ගන්න පුළුවන්ද කියලා. ඒ පැත්තේ දැන් ඔන්න ධර්මයේ පැත්තෙන් තමයි අහපු ධර්මයට අනුව විමසන්න පටන් ගත්තම ඔන්න එතනත් මතුවෙනවා. රූපයන් පහක් තියෙනවා, ඒවත් ක්‍රියා පහක්. එතකොට තමයි අර පාළි වචන මතක් වෙන්නේ. හැබැයි කියන්න ඕනේ නෑ. මතුවීම් පහක්, රුප්පන පහක්. මේ රුප්පන පහක් තියෙනවා මේක ඇතුලේ. එතකොට එතෙන්ටත් අපිට ක්‍රියාවක් කියන්න හදනව නේද? ඒකෙත් වැරද්දක් තියෙනවා. ක්‍රියාවක් කියන්න බෑ එතන. අර මුලදී දැනීමට ක්‍රියාව කිව්වා වගේ. ඔන්න එතකොට මේ සක්කාය කියන එක්කෙනාට, සක්කාය කියන තැනට ඔළුව උස්සගන්න බෑ. එය එතන දැන් මම හොඳටම අසරණයි. මට විඥානය කියනවා සක්කායක් තියෙනවා කියලා, මගේ ප්‍රඥාවෙන් කියනවා සක්කායක් තියෙන බෑ කියලා. ඔන්න විඥානයයි ප්‍රඥාවයි අතර ඝට්ටනයක් තියෙනවා දැන්. ඊට පස්සේ මෙතනින් කවුද දිනන්නේ? දෙක අතර ඝට්ටනයක් තියෙනවා නේද? මමත් ඉන්නවා, මම කියනවා නෑ කියලා, විඥානය කියලා තියෙනවා කියලා. ඔන්න එතකොට මට තේරෙන්න පටන් ගත්තා මේ විමසීම තුළ සක්කායට පණපොවන්න බෑ කියලා. හැබැයි විඤ්ඤාණයෙන් මේක හදලා දෙන නිසා මේක ඇත්ත කියලා සංඥාවක් ඉන්නවා. අල්ලා ගැනීමක් තියෙනවා. අල්ලා ගැනීම කියන තැන මම තවදුරටත් විමසුවා ඇයි මේක අල්ලගත්ත කියලා. ඔන්න එතකොට මම දන්න කාරණා වලින් මට පෙන්වලා දෙනවා මේ කාරණා පහක් තියෙනවා. එතනින් තමයි දැන් ඉතින් පාලි වචනෙම කියන්නම් උපාදානස්කන්ධයක්. ඒ උපාදානස්කන්ධයට මගේ කැමැත්තක් තිබිච්ච නිසා උපාදානය වෙන්න පුළුවන්. හැබැයි දැන් මට තේරෙනවා මේකට කැමැත්තක් ඇති කරගන්න බැහැනේ මට කියලා. ඒ මොකද මේවත් අර මතුවීම් පහක්. ඊතර පංච උපාදානස්කන්ධය කියන තැනට මට දැන් කැමැත්තක් ඇති කරගැනීමේ වැරද්ද තේරෙන්න පටන් ගත්තා. එතනට කිව්වොත් ඉතින් චන්දරාගය. කැමැත්ත අකමැත්ත දෙකම යෙදෙනවා කියලා තේරෙන්න පටන් ගත්තා. ඒ දෙකටම සමහර ඒ දෙකම කැමැත්ත කියලා තේරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම බැලුවා දැන් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. හරිම අබප්‍රංශයක් කියලා හිතුනේ. ඊට පස්සේ බලනකොට පංච උපාදානස්කන්ධයක් ඇති වෙන්නේ. දැන් අපි කලින් දැනගත්ත ඔය ඇසීම, පෙනීම, දැනීම, දැන ගැනීම ඒක කය වෙනකොටම පංච උපාදානස්කන්ධා කියලාම අපි දැනගෙන හිටියයි. ඒ තමයි දුක, ඒ තමයි මම. අර ඒ විදිහට අපි දැනගෙන ඉන්නවනේ. ඔන්න දැන් මට ඇතුළෙන්ම පෙන්නනවා මේ පංච උපාදානස්කන්ධය කෙරේ චන්ද්‍රාගයක් තිබුණොත් උපාදානය වෙනවා, අල්ලා ගැනීමක් වෙනවා. ඒ ප්‍රොසෙස් එකට දැන් යන්න බෑ කියලා. දැන් අනිත් පැත ගැහුවා. එතකොට ඔන්න ඔතනදී ප්‍රඥාව මතු වුණා. විඥාණයට දීපු තැන කකල දාන්නම පුළුවන් වුණා. ඉතින් මම ඕක මං හිතන්නේ උදේ නැගිට වෙලේ ඉඳලාම කරපු දෙයක් ડોක්ටර් රවි. මට තවදුරටත් සමා වෙලා උදව් කරන්න තව කරා. හැබැයි මං දිග ගැස්සෙන නිසා මම ඉදිරිපත් කරන්න හැදැනට මට තවදුරටත් ડોක්ටර් රවි සමා වෙලා උදව් කරන්න. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. දැන් මොකක්ද අන්තිමට කිව්වා? විඥාණයට පහර දීලා ප්‍රඥාව උදා වුණා නේද?
එහෙම ඒ වගේ දෙයක් තමයි ડોක්ටර් රවි. මට මන් දන්නේ වචන හසුරවන්න තේරෙන්නේ නැහැ. මම බෑ කියන්න පුළුවන් අර සටහන් ටික මැකිලා ගියා කියලා. අර සටහන් පහක් තිබුණානේ. ඒ සටහන් පහ මැකිලා ගියා කියලා.
සටහන් පහ මොනවා ගැනද සටහන් පහ තිබුණේ?
මම ඉස්සෙල්ලම කිව්වේ මම දැකීම දැනීම ගැනයි දැන් බලන්නේ කියලා. දැනීම
අලපු එක නෙමෙයි මං අහන්නේ. සටහන් පහක් මැකිලා ගියා කිව්වනේ.
ඔව් ඒක මොනවද? අර ඒ පහ තමයි ස්වરૂප
පහ. පහ මොනවද?
ඒ ස්වરૂප පහක් මතුවෙනවනේ. රූප
මොනවද පහ?
ඒ තමයි රූපණය, වින්දනය, හඳුනා ගැනීම, සිතීම, විඥානනය කියන්නේ වෙන්කර හඳු වෙන්කර දැන ගැනීම. ඔය පහ.
විඥානනය, වෙන්කර හඳුනා ගැනීම. දැන් ඔය ලොකු සටහන් තියෙන.
තමන්
අනිත් අයගෙන් අහන්නම් දැන් ඔබතුමිය අහගෙන මේ විඥාණය කියලා කියන්නේ මොකකටද?
මම උත්තර දෙන්නද?
එපා. ඔබතුමිය දැන් අහගෙන ඉන්න පුරුදු වෙන්න ඕන.
හොඳයි.
විඥාණය කියලා අදහස් කරන්නේ මොකක්ද? කවුරු හරි කියන්න. විඥාණය කියලා අපි කතා කරනවානේ. දැන් මෙතුමිය කතා කළා විඥාණයයි ප්‍රඥාවයි කියලා දෙකක්. විඥාණය කියන එකේ අදහස මොකක්ද? එහෙම නැත්නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. දැන් මම නම් එහෙම කියනවා. මෙතුමිය කිව්වේ මේ වචන පහක් මොකක්ද? රූපණ, වේදන, නම් මොනවාද උට එකක් කියුවා.
විඥාණය කියන්නේ මම දන්නවා. ඒ දැනගන්න ගැතියි.
දැනගන්න ගැතියි.
විඥානය කියන්නේ සක්කාය. ඒ කියන්නේ තමන් තමන්ගේ එකක්ම තමන් දැනගන්න.
තමන්ගේ එකක්ම තමන් දැනගන්නවා.
ඇසට රූපයක් පෙනීලා ඒ රූපය මොකක්ද කියලා අපි හඳුනා ගන්නවා. ඒ කියන්නේ මලක් දැක්කොත් ඒක මල කියලා හඳුනා ගන්නවා.
මල කියලා හඳුනාගෙන තමන්ගේ අදහසක්ම දැනගෙන ඉන්න. තියෙනවා.
විඥානය කියන්නේ තමන්ගේ පැවැත්මට බොරුවක් සාදා ගැනීම.
තමන් හිතාගන්නට බොරුවක් සාදා ගැනීම. මායාකාරය කියලාත් ඇහිලා තියෙනවනේ
නේ.
විඥානය කියනකොට එන අදහස මොකක්ද? විඥානය කියන එකේ අදහස විතරයි අහන්නේ.
දැනගන්න.
ගැනීම.
දැනගන්න. අදහස් තියෙනවා.
නැති දෙයක් තියෙනවා කියලා දැනගන්න.
නැති දෙයක් තියෙනවා කියලා දැනගන්න. අර බ්ලිප්න කියපු මහත්තයා කියපුවා වගේ. එළිය නැති දෙයක් තියෙනවා කියලා දැනගන්න. තව
කොහොම කරත් ડોක්ටර් දැනගන්නා ගතියමයි.
හරි. දැනගන්නා ගතියට දෙන නමක් විඥාණය. දැනගන්නා ගතියට දෙන නමක් මොකක්ද? දැනගන්නා ගතිය කියලා දැනගන්න ගතියක් තියෙනවනේ. දැනගන්න දැනගන්න මොකක් දැනගන්න අපි දැනගත්ත ඒවනේ කියන්නේ නේද?
අර තමාව මතුවෙන්න යන්නේ එතන තමයි අර සක්කාය අර බුදුහාමුදුරේ දුකක් කියන එක මතුවෙන්න එතන.
මොනවාම හරි දැනගත්තා නම් දැනගත්තු දේ නෙමෙයි මොනවා හරි කියන එක නෙමෙයි. දැනගත්ත නිසානේ මොනවා හරි. නේද? දැනගත්ත නිසානේ මොනවා හරි. මොනවා හරි කියන්නේ දැනගත්ත හින්දා නේද?
අමා මතුවේ නෑ එතන.
මාව පැත්තකින් තියන්නකෝ මං අහන්නේ විඤ්ඤාණය මොකද්ද කියලා.
ડોક્ટર මෙච්චර කල් අපි ඉපදුන දවස් ඉඳලා මෙච්චර කල් මේ දක්වා අපි ඉගෙනගත්ත දැනුම වචන.
ඔව් ඉගෙනගත්තු දැනගත්තු වචන කියන්නේ ආපහු දැනගත්තු දේනේ. දැනගත්තු දෙයි දැනගන්න ගතියයි. ඒක දෙක දෙකක් කියලා පේනවා. දැනගත්තු දේ කියන්නේ අපිට දැනගත්තු දේ නෑ. කතා කරන්න මොනවා හරි ගැන කතා කරනවානේ. මොනවා හරි ගැන කතා කරන්නේ ඒක දන්න හින්දානේ. කියන්නේ ඒක බොරුයි කියලා හරි දන්නවනේ. ඇත්ත කියලා හරි දන්නවා බොරුයි කියලා හරි දන්නවා කතා. මොනවා හරි කතා කරන්න දෙයක් තියලානේ. එතකොට ඒ තියෙන බව දන්නේ නැත්නම් කතා කරන්න පුළුවන්ද? ඒ තියෙන බව දන්නේ නැත්නම් හිතන්න පුළුවන්ද? දැනුවත් වීමක් තියනා නේද?
දැනගන්න දේ හින්දා දැනගන්න ගතිය මතුවෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් සර් දැන් අපි හිතමුකෝ දැන් සර් මොනා හරි විස්තර කරනවා කියලා. ඒ සර් දන්නවන්නේ දැනගන්න දේ තුලින් සර්ගේ මතුවෙන්නේ දැනගන්න ගතිය. දැන ගැනීම.
දැනගත්තු දේ ගැනනේ කියන්නේ. මම දැන් වචනෙට දාන්නේ මොනා හරි. දැන් සටහනේ තියෙන ඒ වගේමකෝ. අපේ සටහනේ තියෙන ඒවා දැන් වචනෙට දානවනේ මේකයි මේකයි කියලා. තමා තුල තියෙන මොකක් හරි හැඟීමක් නේ වචනයට දාන්නේ නේද? එතකොට ඒ වචනයට දාන දේ නිකන් දැනුම වගේ කියන්න පුළුවන් මෙච්චර කල් එකතු කරගත්තු දේ. නැත්තම් හිතේ හදපු දේ. නැත්තම් ඔය දහම කියලා දැන් එළියේ තියෙන එක නෙමෙයි මේ හිතේ සකස් කරපු දේ. දැන් ඔය කතාවල් දැනගත්තේ නැත්තම් කියන්න පුළුවන්ද? බෑනේ. හිතන්නවත් බෑනේ. දැනගත්තු හින්දා නේද දැනගත්තු දේ ගැන කියන්නේ. දැන් මේ මට මතු කරන්න ඕන අදහස තමයි දැනගත්තු දේ කියන එකයි දැන ගැනීම කියන එකයි දෙකක් කියලා පේනවාද? දැන ගැනීම කියන පැත්තයි දැනගත්තු දේ කියන පැත්ත.
ඔව් දෙකක් තියෙනවා දෙකක්.
ඔව්. එතකොට විඥානය කියන්නේ දැනගත්තු දේ පැත්තද දැන ගැනීම කියන පැත්තද?
දැනගැනීම කියන
දැනගන්න ගතිය නේද?
දැනගන්න ගතිය එහෙමයි.
දැනගන්න ගතියයි විඥානි. එහෙනම් දැනගන්න දේ නෙමෙයි. අපි මෙච්චර කල් එකතු කරගත්ත දැනුම කියන්නේ දැනගත්තු දේ. ඔය හිතේ
හැදෙන පෙනීමයි පෙනෙන දේයි වගේමයි නේද?
ආ
පෙනීමයි. එතකොට පෙනීම අපට අහුවෙන්නේ නැහනේ. පෙනීම කියන එක ඒ වගේම අර දිට්ඨ සුත්තමුත විඤ්ඤාති කියලා අර ඒ කියන්නේ අර පෙනීම වගේම තමයි දැන ගැනීම කියන එකත් අපට දැනෙන්නේ නැහනේ.
ඔව්.
දැනගන්න දේනේ අපට අහුවෙන්නේ.
අන්න පේන දේ අහුවෙනවා මිස පෙනීම කියන එක අහුවෙන්නේ
නැහැ. අහුවෙන්නේ නැහනේ අන්නේ ඒ වගේ කියලා මම හිතුවේ.
ඇසීම ගැන කියනකොට ශබ්ද ගැන කතා කරනවා මිස ඇහෙනවා කියන එක අහුවෙන්නේ
නැහැ. අහුවෙන්නේ නැහනේ.
අවර දැනගත්තු දේ ගැන කියනවා ඕන තරම් මං අහන්නේ දැන ගැනීම කියන ඒක නේද විඥානය කියන්නේ. ඒකට දැන ගැනීම කියන පැත්තයි දැනගත්තු දේ කියන එකයි දෙකක් කියලා තේරෙනවද?
ඔව් පැහැදිලි වෙනවා.
කියන්නේ ගෝචරත්වය. දැන ගැනීම නිසානේ ගෝචරත්වය කතා කරන්නේ නේ. ඒක මං නිකන් දැම්මත් නේ අදහස තේරුම් ගන්න හිතයි හිතට එන දේවලුයි කියලා. ඉතින් අපිට මතක් කරන්න පුළුවන් නේ මෙන්න මේ සිරිපාදේ මේ නෙළුම්මල. ඒ නෙළුම්මල හරි සිරිපාදේ හරි කියන්නේ දැන ගැනීමද දැනගත්තු දේද?
දැනගත්තු දේ.
දැනගත්තු දේ ගෝචරත්වය. අරමුණ පැත්ත. හිතෙන්නම් මනාරම්මන පැත්තනේ, ධම්මාරම්මන පැත්ත. හිත කියන පැත්ත, හිතටනේ, ඒ කියන්නේ මනසටනේ ආරම්මණය ඉන්නේ නේ. එතකොට ගෝචරත්වය නෙමෙයි, ගෝචරත්වය ලැබුණ පැත්ත. දැනගන්න ගතිය, තේරෙනවද? දැනගන්න ගතිය කියන්නේ දැනගත්තු දේ නෙමෙයි නේ.
යෙදීමද සර්?
යෙදීම කියලා හරි දැනගත්තනේ. දැන් යෙදීම කියනකොට අදහසක් තියනා නේද? ඇසීම කියනකොට අදහසක් තියනා නේද? රිදෙනවා කියනකොට අදහසක් තියනා නේද? දැන් ඒ අදහස කියන්නේ ගෝචරත්වය. ඒ බව දැනගත්ත හින්දා නේද කියන කතා කරන්නේ. ඇහෙන ඇහෙන ක්‍රියාවකේම ඇහෙන ඇහෙන බව දැනගත්තු හින්දා නේද සීම ගැන කතා කරන්නේ.
ඒ කියන්නේ ගෝචරත්වයට තැන දීලාමයි
අපි කතා කරන්නේ. ගෝචරත්වයේ පැත්ත මම කියන්නේ, ගෝචරත්වයේ ලැබුණේ ලැබුණ පැත්ත. ඒ කියන්නේ දැන ගැනීමයි දැනගත්තු දෙයි කියනකොට දෙකක් කියන එක දැන් තේරෙනවා නේද? අපි කතා කරන්නේම දැනගත්තු දේ ගැන.
සර් දැන ගැනීම කිව්වහම තමා හෙව්ව වෙනවා. දැනගත්තු දේ හෙව්වොත් අනුන් හෙව්ව වෙනවා. වෙන දෙයක් හෙව්ව වෙනවා.
ඔව් දැනගත්තු දේ කියනකොට නිකන් බාහිරයි වගේ නේ.
බාහිරයි සර්.
ආ ඒ ඒ දැනගත්තු දේවල් ඔක්කොම බහිද්ද. බහිද්දා විකිත්ත. දැනගත්තු දේවල් ඔන්න ඇහැට පේන රූප දැනගත්තු දෙයක් නේ. කනට ඇහෙන ශබ්ද දැනගත්තු දෙයක් නේද? ඒවා එතකොට ඒ තමා නෙමෙයිනේ බහිද්දනේ. තමාට සාපේක්ෂව බහිද්දයි නේද?
එතකොට හිතෙන් දැනගත්ත අරමුණ
තමාද තමාට බාහිරයිද? බාහිරයි නේ.
බාහිරයි.
දරුවන් ඇලිසය කිව්වහන් ඒක බාහිර ගතියක් නේ. තමා නෙමෙයිනේ. හැබැයි රුවන් ඇලිසය ගැන කතා කළේ කවුද? ඒ ගැන දැනගත්තේ කවුද? ඒ තමාගේ පැත්තනේ. එතකොට ඔය මොකක් හරි දැනගන්න ගතියක් තියෙනවා නම් ඒකට කියනවා විඥාන. මොකක් හරි කිව්වහම ගෝචර පැත්ත දැනගන්න ගතිය. දැනුවත් වෙන ගතියට කියනවා
විඥාන.
විඥානය කියන අදහස තේරෙනවා. මොනවාම හරි අදහසක් ආවනම් ආවේ අදහස නෙමෙයි. ඒ අදහස දැනගත්තු හින්දානේ අපිට ඒක ගැන හිතන්න පුළුවන්. දැනගත්තු හින්දානේ ඒක ගැන කතා කරන්න පුළුවන් නේද? ඒ දැනගත්ත ගතියට තමයි විඥාණය කියන නම දෙන්නේ.
එහෙමයි.
තර අපි චතුරාර්ය සත්‍ය කියලා දැනගත්තොත්
විඥානේ.
චතුරාර්ය සත්‍ය කියන්නේ ගෝචර වුණ දේ. ඒක දැනගත්තු හින්දානේ කියන්න පුළුවන් නේ විඥානේ. පටිච්ච සමුප්පාදේ කියලා දැනගත්තත් එහෙම තමයි. මේ ඇතිකල්ලි මේ වේ මේ නැත්තම් වෙන්න බෑ කියලා අර දැන් ඔය දැනගත්ත දේ කියනකොට පේනවද අපේ සටහන හැදෙනවා කියලා?
සටහනත් එක්කම එන්නේ කතාව එතකොට.
අන්නේ සටහන දිහා බලන ගතිය තමයි දැන ගැනීම කියන්නේ නේ.
එහෙමයි.
සටහන තිබුණාට ඕක දිහා බැලුවේ නැත්නම් දැනගන්නේ නැහැ නේ. සටහන මේකයි කියලා ආපු ගමන් නේද ඒක ගැන හිතන්න පුළුවන් කියන්න පුළුවන්.
එහෙමයි. එහෙමම තමයි.
එතකොට ප්‍රඥාව කියන සටහනකුත් අපේ තියෙනවා. ප්‍රඥාව කියන්නේ විඥානෙ නෙමෙයි. ප්‍රඥාවට සටහනක් තියෙනවා. විඥානෙ මායාකාරය, ප්‍රඥාව කියන්නේ මායාකාරී බව දකින ගතිය කියලා දැන්. අර සටහනේ ওই දෙක තියෙනව නේද?
ඒ දෙක තියෙනවා මුල.
ඒ හින්දානේ මම දැන් කතා කළේ මගේ සටහනේ තියෙන හින්දා.
හැබැයි කතාවක් නැති වෙන්න ඕන සටහනක් නැත්නම්.
සටහනක් නැත්තම් කතාවක් නැති වෙන්න ඕන. කතාවක් නැති වෙනවා කියන්නේ සටහන බලන පැත්තට මොකද වෙන්නේ? දැනගන්න පැත්තට මොකද වෙන්නේ?
දැනගන්න පැත්තත් එකත් යෙදෙන්නේම නැහැ.
හරි. එතකොට විඤ්ඤාණය කියන්නේ මොකද්ද? දැනගන්න.
දැනගන්න පැත්තනේ.
සතහන දිහා බලන ගතිය. බැලුවොත් නේද ඒක ගැන හිතන්න පුළුවන්.
ඔව්.
බැලුවොත් නේද? ඒ කියන්නේ දැන් සතහන ගෝචරත්වයේ විදිහට ගන්න.
සතහන ගෝචරත්වය.
ඔව්. එතකොට ඒ ගෝචරත්වය දැනගන්න ගතිය විඥාණය.
විඥාණය.
හරි. දැන් සතහනද මම සතහන දිහා බලන ගතියද මම?
සතහන දිහා බලන ගතිය මම වෙලා දැන්.
අන්න. අනේ ඒක තියෙනකම් මම ඉන්නව නේද?
ඒක තියෙනකම් මම.
මම නෙවෙයි නා වෙන කවුරු හරි ඇවිල්ලා බලුවද මගේ තියෙන සටහන දිහා?
සටහන ලැබෙනවද නැද්ද කියන එක අභ්‍යන්තරය තුලින් තමාම දැනගන්න දෙයක්.
අන්න. එතකොට මේකයි වෙන්නේ කියන සටහන දිහා බැලුවත් ඒ බලන්නේ කවුද?
ඒත් මම.
ඒත් මම. අපි ඉතින් ආසයි ඕකට ප්‍රඥාව කියන නම දෙන්න. ඒ වුණාට ප්‍රඥාව කියන සටහන දිහත් බලන්නේ කවුද?
ඒත් මම.
ප්‍රඥාව කියලා කතා කරන්න පුළුවන් උනේ ප්‍රඥා සටහන දිහා බලලා නේද?
ඔව්.
ඒක ප්‍රඥාව කියලා කියන්න පුළුවන් උනේ ප්‍රඥා කියලා සටහන අපිට තියෙන හින්දාද නැති හින්දාද?
සටහන තියෙන නිසා කියන්න වෙන කියන්න උනේ. හැබැයි ඕක කියන්න වෙන විදියක් ඇත්තෙත් නැහැ.
දැන් කියනවා ඒ සටහන ගැන නෙමෙයි කිව්වේ ප්‍රඥා කියන සටහන ගැන නෙමෙයි කිව්වේ.
එහෙම කිව්වත් තව ඒකට අහුවෙලානේ.
ඔව්. හරි. ඔය හිතන්න තැනක් දුන්නේ ඔබතුමිය අහන්න මහා පුන්නමා සූත්‍රේ දේශනා අහන්න.
හන්දනේ.
එතන කියනවා මම ඔක්කොම කියන්නෙත් නැහැ. පංච උපාදානස්කන්ධයට චන්දරාගයක් ඇතිවීම කියලාද කියන්නේ? ඔබතුමිය විස්තර කරනකොට ඒ වගේ කියුනේ. පංච උපාදානස්කන්ධය තමා කියන එක නේද? ඒකට චන්දරාගයක් ඇති වෙන එක. කියන්නේ උපාදාන. ඈ? ඒකට සංඛාරයක් ඇති වෙන ගතිය, ආසා කරන ගතිය.
එතන මට සමහර වෙලාවට ඇහිලා තියෙනවා පංච උපාදානස්කන්ධයේ කෙරෙහි ඇතිවන චන්දරාගය උපාදානයයි කියලා.
හරි.
ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයටත් ඝනත්වයක් දෙන්නේ නැහැ එතන.
අන්න හරි. කෙරෙහි කියන එකයි අර කියපු එකේ වෙනස තව ටිකක් වෙනසක්.
ඔව්. ඒක මම ටිකක් විමසුවා. හැබැයි කියවෙනකොට කියවෙන්නේ අර පැත්ත මත පුරුදු වෙලා තියෙන පැත්ත එළියට පනිනවා.
කෙරෙහි කිව්වේ ඇයි කෙරෙහි කියන එකේ අදහස මතක්?
කෙරෙහි කියන්නේ මේ තියෙන දෙයක් ගැන කතා කිරීමක් නෙවෙයි.
තියෙන දෙයක් ගැන නැතුව කතා කරන්නේ කොහොමද? තියෙන දෙය කියන්නේ මන්ද සටහනේ තියෙන දෙයක්.
සටහනම් ගැන තමයි කතාව. හැබැයි ඒක ඇත්ත කරගෙනම කතාවක් නෙවෙයි.
ඇත්ත කරගත්තත් එකයි බොරු කරගත්තත් එකයි. කතා කරන්නේ හිතන්නේ ඒක ගැන හිතනවා කියලා හිතන්නේ.
දැන් මම ඒ කෙරෙහි කියන වචනයට තේරුමක් ගත්තේ අර කායේ කායානුපස්සී විහෙරද කියන තැනින්.
අපි ඔයෙන් ගත්තත් මට කමන්නේ. දැන් ඔන්න ඔය සිදුවීම ගැන බලන්න. ඈ
කෙරෙහි කියන තැන.
ඔව් කෙරෙහි කියලා කිව්වේ ඇයි? පංච උපාදානස්කන්ධයේ කෙරෙහි
චන්දරාගයක්.
යම් චන්දරාගයක් ඇද්ද? එතකොට චන්දරාගයේ එළියෙන් තියෙනවා පංච උපාදානස්කන්ධය වෙනම තියනවාද? ඒ දෙකම එකයිද? ඔය වගේ අදහස් එයිනේ. විමසන්න.
ඔව්. ඔය එතන අර සංජීවන් තන් ශරීරං කියන තැන ගොඩක් මම විමසන්න
උත්සාහ කරනවා. ඔව්. තව තව ඔය ගලපන එක නවත්තලා මේ කියන අදහසට යන්න බලන්න.
හොඳයි. සඳුමේ ડોක්ටර් අලි ගොඩක් පින් සර්වසත්.
තනින් මෙතරින් එනවා දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ මේකනේ මෙහෙම කියලා තියෙනවනේ මේකනේ කියලා එනවා දැන් ඒ ගතිය දිහා බලන්න තව ටිකක් හොඳයි ເດරුවන් සර්ණයි ඔව්
සර් මේ මට පොඩ්ඩක් අදහසක් දැක්වුවට කවන්න නැද්ද? දැන් ගියේ
ඉස්සරහින්
සමන් දව වෙයි කියලා හිතලා අවංක චේතනාවෙන් කියන්නේ. දැන් මට හිතෙනවා දැන් ගැලපිල්ල ධර්ම කරුණු වරන් මේ ගලපන ගැලපිල්ල ධම්මා රම්මණයක් හිතීමක් දැනගැනීමක් කියන මේ එකස පෙන්නලා දුන්නට ඒක ඇහෙන්නත් සුදුසුකමක් තියෙන්න ඕනයි කියන එක. එතකොට ඒක එකක් මේ ගලපන ධම්මේ කරුණු වරන් ගලපන තාකල් මේ ධර්මයේ ඇහෙන්නේ නැහැ කියන එක. එතකොට ඊට වැඩියේ අර ප්‍රායෝගිකත්වයෙන් අපි ප්‍රශ්න කරන ගතියක් තිබ්බ අපි ඉස්සර සර්ගෙන් ප්‍රශ්න අහද්දි තිත්ත බෙහෙත විමසීම. එහෙම නැත්තම් තරහ, ඒ කියන්නේ ප්‍රායෝගිකත්වයම ප්‍රශ්න කරන. එතනින් ප්‍රශ්න කරද්දි අවංක ප්‍රශ්නේ ඉන්න තැන හොයාගන්න හරිම පහසුයි. පොතද එතකොට මුල නමුත් දැන් ධර්මේ ප්‍රඥාව කියන එකත් ලැබිලා ප්‍රඥාවයි විඥාණයයි අතර ගැටණයක් කියන්නේ මේ දැන ගැනීම කියන පැත්ත නෙමෙයි, දැනගන්න දේ නේද විස්තර කරන්න කියන එක පේන්නෙම නැහැ. එතකොට ලොකු භයානක තත්ත්වයක් මට එතන පේනවා. මට හිතෙනවා මේ කොහොමද මිත්‍යන්ට ධර්මේ මේ 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 වැරද්ද පෙන්නලා දෙන්නේ කොහොමද වගේ. මට ලොකු භයානක පැත්තක් වගේ එතන පේනවස. මේ පොඩි අදහස් ඊමත් කිව්වෙස මේ සමා වෙන්න අනන්ත වාරයක්.
මේක හරි. දැන් මාත් කල්පනා කළේ මේක පෙන්නලා දෙන්නේ කොහොමද. එකයි මම මේ වෙන පැත්තකට කතාව ගෙනිච්චේ. ඔකට ඒක එච්චර සියුම් මේක. එතකොට ඒක මොන විදිහකින් හරි ඉතින් ඒ පැත්තට එමු. මම මේ අපේ එක්කෙනෙක් කියවලා තිබුණා ලස්සන සූත්‍රයක්. ඒක කතා කළා. තුනේ දෙක දෙක එක අංගුත්තර නිකායි තිකනිපාතේ ද්විතිය පඤ්ඤාසකේ මහා වග්ග තියෙන සූත්‍රයක්. බොහොම කෙටි. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? දේශනා කරන්නේ ඉමානි චත්තාරි අරිය සච්චානීති වික්කවේ මයා ධම්මෝ දේසිතෝ. මොකද්ද මේ කියන්නේ? චත්තාරි අරිය සච්චානීති, ඉමානි චත්තාරි අරිය සච්චානීති. ඒක තේරෙනවනේ. චත්තාරි කියන්නේ හතර, අරිය සච්ච මෙන්න මේ අරිය සච්ච හතර භික්ෂුනි අරිය සච්ච හතර මේ මං දේශනා කරන්නේ. අපිට හරි ලේසි සප්තිකා මානි චත්තාරි කියන පැත්තෙන් ගන්න බලන්න. මානි චත්තාරි අරිය සච්චාන්. මේක දේශනා කරනවා. කවුද මේ දේශනා කරන්නේ? බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවන්ගේ දහම පෙන්නනවා චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා බුදුහාමුදුරුවම දේශනා කරනවා නේ. අපි හැමෝම දැන් චතුරාර්ය සත්‍ය හොයනවානේ. ඒ මේක ගැන කතා කරන්නෙත් මොකටද කියලා අපි දන්නේ නැද්ද? චතුරාර්ය සත්‍ය
එතකොට ඉමානි චත්තාරි අරිය සත්‍යානීති භික්ඛවේ මයා ධම්මෝ දේසිතෝ. මේ වචන ටිකක් තියෙනවා මට හරියට මුල වචන ටික මේ කියන්නම්. අනිග්ගහීතෝ අසංකිරිට්ටෝ අනුපවජ්ජෝ අප්පති කුට්ටෝ සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝ හීති. කීප වචන තේරුම් නැතුවට කමන්නේ මං අසංකිලිට්ටෝ කියන එක සංකිලික්ක කියන කිලිටු වෙලා ඒකේ විරුද්ධ පැත්ත අසංකිලිට්ට. හරි, එතකොට අනේ ඒ චතුරාර්ය සත්‍ය සමන බ්‍රාහ්මණේ විඤ්ඤෝහි සමනේ බ්‍රාහ්මණේ දකින්න නැත්නම් දැනගන්න ඒ චතුරාර්ය සත්‍ය. ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. ඔන්න ඔය කියපු එක දැන් මොකද්ද කියලා විස්තර කරනවා. මොකද මේ විස්තර කරන්නේ චතුරාර්ය සත්‍ය. බුදුහාමුදුරුවෝ දැක්කා අවබෝධ කරපු චතුරාර්ය සත්‍ය යන දැන් කියනවා. චන්නම් භික්ඛවේ ධාතුණං උපාදාය ගබ්බස්ස වාසා වක්ඛන්ති හෝති. චන්නම් භික්ඛවේ ධාතුණං කියන්නේ ධාතු 6 නේද? ධාතු 6. චන්නම් චන්නම් කියන්නේ 6. චන්නම් භික්ඛවේ ධාතුණං භික්ඛවේ යන දැන් ධාතු 6. උපාදාය උපාදාය කියන වචන උපාදාය උපාදාය පාදාය අස්මීති හොති කියලා එහෙම අහලා තියෙනවා. පාදාය කර ධාතු 6 උපාදාය. අනම් බික්කවේ ධාතු උනම් උපාදාය. ගබ්බස්ස වාසා වක්ඛන්ති හෝති. මේ සාමාන්‍ය දසගතත් ගර්භ වාසයට බැස ගන්නවා වගේ අදහස තමයි. ඒ ආමා අදහස මොකක් එක්කද මොකද්ද මේ කියන්නේ? ධාතු 6 උපාදාය කියන එකෙන් තමයි මේ ගබ්බස්ස වක්ඛන්ති හෝති. රට මෙන්න මේ ඔක්ඛන්ති ඔක්ඛන්ති කියන එක එන මෙතන ඉඳන් අහන්න. දැන් ඊළඟට කියනවා ඔක්ඛන්තියා සති නාම රූපං. ඔක්ඛන්තියා සති නාම රූපං. සති කියන්නේ මොකද්ද අපි දන්නේ? ඒක ඇතිකල්හි නේද? ඔක්ඛන්තියා සති නාම රූපං. මොකද්ද ඒ කියන්නේ? දැස ගැනීම ඇතිකල්හි නාම රූප. ඔක්ඛන්තියා සති නාම රූපං. ඊළඟට කියනවා අපි අර සාමාන්‍යයෙන් දන්න ටික නාම රූප පච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා. ඒ කියන්නම් ඔක්ඛන්තියා සති නාම රූපං නාම රූප පච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා. ඔකැලේ මොනවා හරි හිතන දෙයක් තියෙනවද? කන්තියා සති නාම රූපං.
එතන විඥානයේ ක්‍රියාත්මක වෙන එක කියන්නේ ඔක්කන්තියා සති නාම රූපං කියන්නේ.
අපි අහලා තියෙන්නේ නාම රූපේ මොකක් හින්දා කියලාද?
විඥානයේ
නිසා නාම රූපං කියලා විඥානයේ නිසා කියන්නේ.
අපි අහලා තියෙන්නේ විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා නේ. මෙතන දැන් විඥාන වචනේ දාන්නේ නැහැ. ඊළඟට එතන පච්චයා කියන වචනේ දාන්නෙත් නැහැ මුල කැලලට.
වැස ගැනීම ඇතිකල්හි
ඔක්කන්තියා සති නාම රූපං කියලා කි. බෑ ඊට පස්සේ නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා කියලා අර අපි දන්න කැලල කියනවා නේ. අය පටන් ගැනීමේදී පච්චයා කියලා නෙමෙයි කියන්නේ. විඥාන පච්චයා කියලානේ අපි දන්නේ. විඥාන වචනෙත් නැහැ පච්චයා වචනෙත් නැහැ. කන්තියා සති නාම රූපං. ඒකට බැස ගැනීම ඇති කල්හි
නාම රූප
ඊළඟට නිකන් ඒ නාම රූපේ විග්‍රහය වගේ නේද නාම රූපච්ච සලයතන සලයතන පච්ච පස්සෝ පස්ස පච්ච වේදනා වේදනා වලට යනකම් දැනනවාද ඒක අන්ති බැස ගැනීම ඇති කල්හි නාම රූප කතාව නාම රූප කතාව කියන්නේ ඉතින් මේ අනද පස්ස වේද සලයතන පස්ස වේදනා වගේ කිව්වා වගේ නේද අමරූපය ඇති වෙන්නේ මෙහෙමයි මොකද්ද ඔක්කාන්තිය ඇති කල්හි ඔක්කාන්තියා සති නාම රූප ඔක්කාන්තියා සති නාම රූප
ડોක්ටර් අපි එතන බැස ගැනීම ඇති වෙන්නේ අවිද්‍යාව තියෙන නිසා නේද
ඒව දන්නේ නැහැ ඒ කියන්නේ බැස ගැනීම තිබුණොත් තමයි නාම රූප ඔක්කාන්තියා සති නාම රූපං කියලා කියන්නේ නේ ඔක්කාන්තියා දැන් මේ යන මගේ අදහස දාන ඔක්කාන්තියා සති නාම රූපං කියලා මේ බුදුහාමුදුරු කියනවා දැන් අපිට එනවා කාන්තිය යෙදුන්නේ නැත්නම් දැස ගැනීම යෙදුන්නේ නැත්නම් නාම රූප කතාව යෙදෙනවද
දෙන්නේ නැහැ වගේ දැනෙන්නේ
යෙදෙන්න බෑ නේ ඇති කල් සති කියන එකේ තේරුම ඒක නේද
එහෙම
කාන්තියා සති නාම රූප ඔක්කාන්තියා එතකොට අසති නම් නාම රූප කතාව යෙදෙන්න බෑ නේද?
යෙදෙන්න බෑ.
ඔක්කාන්තියා සති නාම රූපං ඔක්කාන්තියා අසති නාම රූප කතාවක් යෙදෙන්න බෑ කියන අදහස අපිට එනවනේ නේ. වැස ගැනීම තිබුණත් විතරයි
නාම රූප.
එතකොට සර් එතන දැන් විඥාන පත්‍ය නාම රූපං කියනවනේ. එතකොට ඒ අතර විඥාන පත්‍ය වෙන්න තමයි උතන පැහැදිලි කරනු ඇත්තේ නේද? ඒ කියන්නේ විඥානය විඥාන පත්‍ය නාම රූපම් වෙන්නේ ඔය ඔක්කාන්ති ස්වરૂපේ ඒ ස්වභාවය නිසා කියන මේ මැද තත්ත්වයේ පැහැදිලි කිරීමක් වගේ නේද?
ඔක්කාන්තිය තිබුණත් විතරයි ඔය කතාව.
ඒක තමයි මේ විඥාන පත්‍ය නාම රූප වෙන්නේ එහෙමයි කියන එක වගේද?
ආ දැන් විඥාන කතාවක් නෑ මේකේ. ඒ අපේ ඒ ගැළපීම
නිවිඥානේ.
ඔව්. බුදුහාමුදුරුවෝ දැන් චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. නේද?
ඔව්.
එතකොට ඒ කියනවා ඔක්කාන්තියා සති නාම රූපං. වැස ගැනීම ඇති කල්හි නාම රූප. ඒ නාම රූප කියන එකම විග්‍රහයක් වගේ නේද? නාම රූපච්ඡ සලයතන සලයතන පච්ඡ පස්සෝ පස්ස පච්ඡ වේදනා.
එහෙමයි. එතකොට
දැන් මේකේ අනිත් එක තමයි වේදනා කියන එකෙන් නවත්තනවා මම මේ භාගයක් කිව්වා නෙමෙයි නේ එච්චරයි කියලා තියෙනවා ඔක්කාන්තියා සති නාම රූපං නාම රූපච්ඡ සලායතනං සලායතන පච්ඡ පස්සෝ පස්ස පච්ඡ වේදනා කියලා විතරයි කියන්නේ ඊළඟට කියනවා වේදිය මානසකෝ පනාහම් වික්ඛවේ ඉදං දුක්ඛන්ති පඤ්ඤාපේමි අයං දුක්ඛ සමුදයෝති පඤ්ඤාපේමි අයං දුක්ඛ නිරෝධෝති පඤ්ඤාපේමි අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති පඤ්ඤාපේමි එච්චරයි සූත්‍රය ඉදං දුක්ඛන්ති පඤ්ඤාපේමි මෙන්න මේක තමයි දුක කියලා පනවන්නේ ඉදං දුක්ඛන්ති පඤ්ඤාපේමි අයං දුක්ඛ සමුදයෝති පඤ්ඤාපේමි ඒකමයි දුක්ඛ සමුදය අයං දුක්ඛ නිරෝධෝති පඤ්ඤාපේ මේකමයි දුක්ඛ නිරෝධය කියලා පනවන අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති පඤ්ඤාපේ හරි ඔන්න චතුරාර්ය සත්‍ය කිව්වා බුදුහාමුදුරනේ මොකද්ද වේදිය මානස්ස ඕපනාහම් වික්කවි ඉදං දුක්ඛන්ති පඤ්ඤාපේ අයං දුක්ඛ සමුදයෝති පඤ්ඤාපේ අයං දුක්ඛ නිරෝධෝති පඤ්ඤාපේ අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති අඥාතං අන්තරෝචර සත්‍ය කියලා ඉවරයි. වේදිය මානස් දැන් මේ වේදනා කියනකන් ආවනේ අපි. ඔක්කාන්තිය සති නාම රූපං නාම රූපච්ඡ සලයතන සලයතන පච්ඡ පස්සෝ පස්ස පච්ඡ වේදනා කියලා කියලා කියනවා. වේදිය මානස්ස
ඒ කියන්නේ වේදිය මානස්ස කියන්නේ අර විඳින්නා. විඳින්නා කියන පැත්ත. වේදිය මානස්ස. වේදනාව කතා කළානේ. දැන් ඔන්න විඳින්නා පැත්තට යොමු වෙනවා. වේදිය මානස්ස කෝපනහම් වික්ඛවි. ඉදං දුක්ඛාන්ති පඤ්ඤාපේ. අයං දුක්ඛ සමුදයෝති පඤ්ඤාපේ. අයං දුක්ඛ නිරෝධෝති පඤ්ඤාපේ. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති පඤ්ඤාපේ. දැන් මොකද්ද හිතෙන්නේ?
චතුරාර්ය සත්‍යෙම ඔය ඔක්කාන්ති කියන තැන තියෙනවා වගේ මට හැඟීමක් එනවා.
ඔක්කාන්තිය සතිනේ ඔක්කොම කතාව. ඔක්කාන්තිය සති ඇති කල්ලිනේ බැස ගැනීම ඇති කල්ලි. දැන් බැස ගැනීම ඇති කල්ලි මුලින්ම කිව්වේ මොකද්ද? ඔක්කාන්තිය සති නාම රූපං නාම රූපච්ඡ සලායතනං සලායතන පච්ඡ පස්සෝ පස්සපච්ඡ වේදන. ඒක බැස ගැනීම එක නේද වේදනා කතාව. බැස ගැනීම ඇති කල්ලි නේ. ඇතිකල්හි තමයි වේදන. ඊළඟට ඒ ටික කියලා ඒ න්‍යාය කියලා ඊළඟට කියන්නේ මොකක්ද? වේදිය මානස්ස. අනේ විඳින්නා පැත්තට යමු වෙනවා දැන්. විඳින්නා තමයි ඉදං දුක්ඛාන්ති පඤ්ඤාපේමි. අයං දුක්ඛ සමුදයෝති පඤ්ඤාපේමි. අයං දුක්ඛ නිරෝධෝති පඤ්ඤාපේමි. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති පඤ්ඤාපේ. මේ කොයි පැත්තටද ફોકસ එක ගන්න, අවධානය ගන්න?
විඳින්නාගේ සක්කාය දිට්ඨිය
පැත්ත.
තමා බවයි.
සක්කාය පැත්තට නේද යොමු කරන්නේ? තමා බවට නේද යොමු කරන්නේ? වේදනාව ඇති වෙන හැටි කිව්වා. හැබැයි ඊළඟට විඳින්නා කියන එක වේදිය මානස්ස. එතන සක්කායනේ නේද? විඳින්න.
තමා බවට.
අනේ චතුරාර්ය සත්‍ය. ඔකටයි පනවන්නේ ඉදන් දුක්ඛ පඤ්ඤාපෙන් පනවනවා. මේක දුකයි කියලා පනවනවා. මේ දැන් බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය පනවනවා නේද? ඉදං දුක්ඛාන්ති පඤ්ඤාපේ. අයං දුක්ඛ සමුදයෝති පඤ්ඤාපේ. අයං දුක්ඛ නිරෝධෝති පඤ්ඤාපේ. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති පඤ්ඤාපේ. එහෙනම් චතුරාර්ය සත්‍ය දකින්න නම් මොකක්ද දකින්න ඕන?
බැස ගැනීම.
ගැනීම තමයි දකින්න.
වේදිය මානස.
ඉඳින්න.
විඳින්නා තමයි චතුරාර්ය සත්‍ය. විඳපු දෙය නෙවෙයි නේ.
එහෙමයි ડોක්ටර්. වේදනාව අවසරයි.
ඔව්.
ඔව්. අවසරයි ડોක්ටර්. මේ වේදනාව විම්මක් කොට ගත්ත නේද? වේදනාව. වේදනාව ඇති බවට
විම්මක් ආවා. වේදනා මානස.
එහෙමයි.
විම්ම ආවේ කාටද? විඳින්නාට නේද?
එහෙම
විඳින්නාට නේද වේදනා කතාව තියෙන්නේ?
එහෙම.
අනේ විඳින්නා කියන එකයි දුක්ඛය. සමුදය, නිරෝධය, මාර්ගය. ඒක පණවන්නේ විඳින්නා පැත්තට. ඉඳපු දේ පැත්තට නෙමෙයි නේද? ගෝචරත්වයේ පැත්තටද? කෙනා පැත්තටද?
කෙනා පැත්තට.
ඔක්කාන්තිකේන
ගෝචරත්වය නේද ડોක්ටර්? නෑ, ඔක්කාන්තියා සති තමයි නාම රූප. නාම රූපෙනේ. නාම කරන ස්වරූප තියෙන්නේ දැස ගත්තොත් නේ. ඔක්කාන්තියා සති නාම රූප. නාම රූපච්ඡ සලායතනං සලායතනපච්ඡ පස්සෝ පස්සපච්ඡ වේදනා. ඒ කොහොම තියෙන්නේ ඔක්කාන්තිය එක්ක නේද? ඔක්කාන්තිය ඇති කල්ලි. ඔක්කාන්තිය නැත්නම් ඔය කතාව යෙදෙන්නේ නැහැ කියන එක නේද සතියකින් පෙන්නන්නේ?
ඇතිකල්ලි
ඔක්කාන්තිය ඇතිකල්ලි. සගෙනීම ඇතිකල්ලි තමයි නාම රූප කතාව, පස්ස කතාව, සලායතන කතාව, වේදනා කතාව නේද?
එතකොට එතන විඳින්න නිර්මාණය වෙන හැටිද?
ඒක තමයි. නිර්මාණය වෙන හැටි මොකක් හරි විඳින්නාට තමයි දැන් චතුරාර්ය සත්‍ය පනවනවා. ඒදිය මානස්ස. ඒදිය මානස්ස කෝපනාහම් වික්කවේ. ඉදන් දුක්ඛන්ති පඤ්ඤාපේන අයන් දුක්ඛ සමුදයති පඤ්ඤාපේන අයන් දුක්ඛ නිරෝධෝති පඤ්ඤාපේමි.
එතන සර් මෙය කියලම කියනවා නේද? ඉදන් දුක්ඛ කියලා විඳින්නාම තමයි දුක කියන එක දුසේ. ඉදන් දුක්ඛම් කියන්නේ මේක දුක. විඳින්නා.
විඳින්නා.
විඳින්නා පැනවීම. විඳින්නා පැනවෙන හැටි නේද ડોක්ටර් අය මේ කියන්නේ?
මම මේ මේ කැලේ ගෲප් එකට දාන්නම්. ඔයගොල්ලන්ට තව කියවන්න පුළුවන් එතකොට. දැන් දැම්මා. ඒකට කියවන්න ඒක. ඔක්කන්තියා සති නාම රූපං නාම රූපපච්චා සලායතනං සලායතනපච්චා පස්සෝ පස්සපච්චා වේදනං. මේ මේ
සම්පන්න කියමනක්.
බුදුහාමුදුරෝ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. වේදිය මානස්ස කියන එකට තමයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ. දුක කියන කතාව පනවන්න පුළුවන් විඳින්නා පැත්තට නේද? දැන් සක්කාය නේද දුක සංකිට වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛ.
ඒතන දැන් පරිසංපාදේ යනකොට අවිද්‍යාපච්ච සංඛාරා කියලාස ඒකත් නම් අන්තිමට කියන්නේ දුක. දැන් මේකෙත් අන්තිමට කියන්නේ දුක පැනවීම. වගේ තේරෙන්නේ මට හිතෙන්නේ.
දුක්ඛ පැනවීම දුක පැනවීම දුක පැන වුණේ නැත්නම් සමුදය නිරෝධේ මාර්ගයේ කතාවක් තියෙනවා
නෑ නෑ.
ඒකට දුක පණවන්නේ මොකටද?
සක්කායටනේ
විඳින්නාට විඳින දෙයටනේ නෑ නෑ ඔය අදහස ගන්න. අපි ඔක ගෝචරත්වයටනේ පණවන්නේ. වට ලැබුණ වේදනාවට පණවන්න හදනවනේ. තමා ගැන මේ කියන්නේ කියන අදහස. මම මත කරන්න හදන සක්කාය ගැනයි මේ කියන්නේ. මං ගැනයි මේ කියන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ මාව. තව විදියට කිව්වොත්. පේනවද ඒක? විඳින්නා. අපි විඳින්නා ගැනද හොයන්නේ? විඳින්නාට ලැබෙන විඥානය ගැනද? විඳින්නාට ලැබෙන රූපය ගැනද? විඳින්නාට ලැබෙන වේදනාව ගැනද? දහම ගලපන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ විඳින්නාද විඳින්නාට ලැබෙන දේවල්ද? ගෝචරත්වේ නේද?
විඳින්නා.
අපි මෙච්චර කල් ගලපලා
තියෙන්නේ. ලැබෙන දේවල් පහක් විදිහට තමයි ගලපලා තියෙන්නේ.
එතකොට ඒ ගැළපීමේ වැරද්ද තමයි මම මේ මතු කරන්න හදන්නේ. අපිට වැරදුණා දැන්. දහම හොයන්න ගිහින් වරද්ද ගත්ත තැන අපිට හම්බ වෙන ಜಾති පහක් ගැන කතා කරනවා මිසක් අපි ගැනද කතා කරලා තියෙන්නේ? තමා ගැන විඳින්නා ගැනද කතා කරලා තියෙන්නේ? සක්කාය ගැනද කතා කරලා තියෙන්නේ? සක්කායට ගෝචරත්වය ගැන. ගෝචරත්වයටම නේද දහම බුදුහාමුදුරන්ගේ මුළු දහමම ගලපන්න හදලා තියෙන්නේ.
එහෙමයි එහෙමයි.
දුක කියලා කිව්වත් අපි ගලපන්නෙම දුක හොයනවා කොහෙන් හරි. බුදුහාඳුර දුක කියන්නේ මොකද්ද? සක්කායට නේද? පංච සංකේත වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛ නේද? බුදු කෙනෙක් වෙන්නන දුක.
සර් ඒ ප්‍රකට වීම බාරගත්තොත් තමයි එතන ඒ පහක් සකස් වෙන්නේ.
ප්‍රකට වීම බාරගත්තොත් ඒ පහ සකස් වෙනවා නෙමෙයි. විඳින්නා ඉන්නව නම් විඳින්නා තමයි ඔය පහ. තේරෙනවද? විඳින්නා සකස් වෙන්නේ අර පහ බාරගත්තොත් නෙමෙයි. ඒ සටහන විඳින්නා කියන්නේ ඔය පහ. තමා පැත්තටයි ඇඟිල්ල දික් කරන්නේ. ඒක බාරගත්තොත් කතාවක් නෙමෙයි. බාරගන්න තමා ඉන්න ඕන නේද?
සර් නෑ මම කිව්වේ සර් ප්‍රකට වීම සකස මේ දැන් රූපයක් ප්‍රකට වීම මම එතන රූපයක් තියෙනවා කියලා ගත්තොත්
නෑ දැන් රූපයක් ප්‍රකට වීම කියනකොට ගෝචරත්වයේ පැත්තද තමා පැත්තද?
ප්‍රකට වීම තමා පැත්ත.
ප්‍රකට වීම තමා පැත්ත.
ඔව් ඒ තමයි බාර
ගන්න. ආ නේ බාර ගන්න කියන්නේ තමා ඉඳලානේ.
ඔව් සර් ඔව් සර්.
මේ කියන්නේ රූපය ප්‍රකට වීම නෙමෙයි රූපය කියන්නේම තමා කියන පැත්තට මේ හදන්න. තමාව තමාවයි මේ විස්තර කරන්නේ. තමාට ප්‍රකට වීම නෙමෙයි. සක්කාය ගැනයි මම කතා කරන්නේ. සොකීයත්වය ගැනයි මම කතා කරන්නේ කියන එක තේරුම් ගන්න. සොකීයත්වය ඈ සක්කාය. ඒකට බුදු කෙනෙක් පහළ වෙන්නේ මොකකටවත් නෙමේ සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්නේ. අපි සක්කායට ප්‍රකට වුණා ඒවට ගලපන්න හදනවා. තේනවද වැරද්ද? මුළු දහමම තියෙන්නේ සක්කාය දකින්න මිසක් සක්කායට ප්‍රකට වෙන ඒවා දකින්න නෙවෙයි. ඇහෙනවද මේ කියන එක? මේක දකින්න ඕන. සක්කායට ප්‍රකටත්වයක් ගැන නෙවෙයි බුදු කෙනෙක් දේශනා කරන්නේ සක්කාය ගැන. සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි දේශනා කරන්නෙත් ඒක. ඔන්න මං චතුරාර්ය සත්‍ය කියලා දේශනා කරන එක කියලා මේ සූත්‍රය පෙන්නනවා. තේරුණාද?
ඒ කියන්නේ ડોක්ටර් සයි within නාමයි චතුරාර්ය සත්‍ය වෙන්නේ.
අන්න හරි. within නාමයි. කවුද විඳින්නා? මම.
තමා.
ඒකයි මම කියන්නේ මේ මම ගැන කියනවා මිස මට හම්බ වුණ දේවල් මං හිතන මගේ ධම්මාරම්මන ගැන නෙමෙයි මේ කියන්නේ.
ඒක ලොකු පොයින්ට් එකක් වුණා ડોක්ටර් රවි අද.
ඒක තමයි ඔබතුමියා ගෙනිච්චෙත් එතෙන්ට. අර ඉස්සෙල්ලා බලන්න කියලා.
ඔව්. මම ටිකක් සටහන අල්ලගෙන දැඟලුවා කියලා මට දැන් තේරෙනවා ડોක්ටර් රවි.
හරි දැන් මේ මෙතන මතු කරන එක අනිත්යට පේනවද මේ සක්කාය ගැන?
එතනස පොඩ්ඩක් මේ දැස ගැනීම ඔක්කාන්ති කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
දැස ගැනීම තිබුණොත් තමයි
නාම රූප
කරන ස්වરૂප කියන්නේ අපේ සතහන් ටිකනේ නම් කරන ස්වરૂප.
එහෙනම්
මේ සතහන් ටික බලන්න මං කිව්වේ මම හිටියොත් නේ ඔය දිහා බලන්න පුළුවන්.
එහෙමයි.
ඔක්කාන්ති ආසති නාම රූප. වැස ගැනීම එකයි නම් කරන ස්වરૂප ටික සටහන් ටික.
ඒ කියන්නේ එතන සටහන දැන් අපි මොනවා කතා කරනවද මොනවා කරනවද සටහන බලලානේ ඒ සටහන බැලීම කියන එක ඔතන ඔක්කාන්ති කියලා කියන්නේ.
ආ නහරි. සටහන ලැබෙන්නේ කාටද?
එහෙම.
තමාට.
ඒ වැස ගැනීම ඔක්කාන්ති ආසති නාම රූප. අපි කරන්න හදන්නේ සටහනක් කඩලා දාන්නනේ. ආයේ මම ඉන්නවනේ. මම හදපු සටහන මම කඩලා හරියන්නේ නැහැ. සටහන හදන කෙනා විඳින්න ඔක්කාන්තිය. ඔක්කාන්තිය වැස ගැනීම. තේරුණාද? වැසගත්තේ කවුද? තමා නේද? ඒ තමා හිටියේ නැත්නම් සටහනක් ගැන කතාවක් තියෙයිද?
නෑ නෑ. එතකොට නම් දැස ගැනීමක් ගැන කිසිදයක් කතාවක් නැහැ නේ තමා නැත්තම්.
දැන් කන්තියා පති නාම රූපං.
එහෙම.
එතකොට සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය කිව්වහම දැන් අර අපි පංච උපාදානස්කන්ධේ පිරිසිඳ දකින්න ඕන කියන කතාවකුත් තියෙනවනේ. එතකොට දැන් ඔයස කියන එක මට මම මේ එහෙමද හරිද කියන එක මේ නිවැරදි කරගන්න බලන්න. එතකොට සර් දැන් අපි පංච උපාදාන ස්කන්ධේ බලනවා කියලා රූප වේදනා සංඥා සංඛාර ඒවා මේ හට මෙහාට කරලා මේ කඩලා බිඳලා බලන එක නෙමෙයි. එතන තමා යෙදෙන හැටි එයා විඳින්න කියන එකයි බලන්න ඕනේ නේද?
අන්න හරි. දින්නා පැත්තටයි තමා පැත්තටයි මේ යොමු කරන්නේ.
හරි පැහැදිලිය සර් එතන හරි මොහොම් පින්ස්
ඒක කොච්චර කිව්වත් කරලා තියෙන්නේ ඔගේ අනිත් පැත්ත නේද?
කොච්චර කිව්වත් එතෙන්ට පානිනවා සර්. ඒකයි වෙන්නේ.
මට හම්බ වෙන්නේ ඒවටම ගලපනවා නේද?
ඔව් ඔක මහා හත්තිපදපුම සූත්‍රය අර මම පහුගිය දවස්වලම බැලුවනේ. අහන්න කියලා එතනත් මට දැන් තේරෙනවා එතනුත් ඕක කියෙවෙනවා වගේ කියලා.
ලොක්කම තමයි කියන්නේ අපිට ඇහෙන්නේ.
අපිට ඇහෙන්නේ.
ඒකයි මේ දහම ඇහෙන්න සුදුසුකම නැහැ කියන්නේ. මං ගැන කියනකොට අපි වටපිටාවර කොහෙද යන්නේ මල්ලේ පොල්නේ අපිට තියෙන්නේ. මං දන්න දේවල් ගැන කතා කරනවා.
මහා අතිපදවම සූත්‍රයේ කියනවානේ අර දැන් මේ රූපය අද රූපණයයි ඊට පස්සේ සතර මහා ධාතු සහ උපාදාය රූප කියලා කියලා අර දැන් මට තේරෙන්නේ මට ප්‍රශ්න වෙච්ච ලොකු තැනක් එතන. ඊට පස්සේ අර පඨවිය ගැන අර උපාදානෙන් හැදෙනවා කියන එක අර මේ තද බව අර වම කියලා උපාදාන කියන එකනේ අන්තිමට කියන්නේ උපාදානෙන් සකස් වෙනවා කියන එක.
උපාදාය
කියලා
කියන්නේ උපාදානීයන් නේද?
ඔව් ඔව් එහෙම කියලා එතන දැන් ඔන්න දැන් පඨවිය මේ පොළව ගැන කියලා මේ විශාල ජලකන්දක් එනවා එතකොට පඨවිය නෑ. ඔන්න ඔය වගේ විස්තරයක් උතන කියනවා අර ඒ උපා උතන ඔය සර් කියන තැනම වෙන්න ඕනේ කියලා දැන් මට හිතෙනවා මට ඔක තේරුන්නේ නැති තැන. ඇයි මෙහෙම කියන්නේ කියලා.
ඒක ඇයි එහෙම කියන්නේ කියන එක මෙන්න මේ සංගණයි කියන්නේ කියන එකේ ඉඳන් බලන්න.
ඒක තමයි. ඒක නිසයි මේ සතර මහා ධාතු උපාදාය මගින් තමයි මේ තමා බව නිසා කියන එක නේද?
දැන් මේ සූත්‍රයේ මුල කෑල්ල මොකද්ද? මේ සූත්‍රයේ මුල කෑල්ල.
ඔක්කොන්තිය.
ඡන්නම් භික්කවේ ධාතු උනම් උපාදාය.
එතන කියවෙනවා නේද? හරි හරි. ඒක තමයි අතන මට ආපු ගැටලුවට ලොකු දෙයක් අපිට.
චන්නම් භික්කවේ ධාතු උනම් උපාදාය. අනේ එතකොට තමයි ඔක්කන්තිය කියන කතාව තියෙන්නේ. වැස ගැනීම කියන කතාව.
සෝ එතන අල්ලා ගැනීමෙන් වෙමි යන්න වගේ පැත්තක් නේද?
ඔව්. ඒකට උපාදාය අස්මීති හොති. කැලත් මේ අද මේ කොහෙන් කිව්වත් ඔය මේ අපිට වරදින්නේ මේ මං ගැනයි කියන්නේ කියන එක අමතක වෙනවා. අර මට ලැබෙන එකට දැන් පටවිය අර මොකක් හරි මං දන්න පටවියට ගලපන්න හදනවා.
ඉතන ගලපන්න බැරිකම තමයි උනේ සර්. ඒ කියන විදිහට ඒක ගලපන්න විදිහක් නෑයි. පොළොවට වතුර මේ සඳක්කාවා ඊට පස්සේ පටවිය අනිත්‍යයි. ওই වගේ කතා කිව්වහම තමයි මට ලොකු ගැටලුවක් ආව ගලපන්න බෑ එතන කොහොමද?
ඔව් මේ මොනවද කියනවද නේද? ගල්පන්න
බෑ.
ඔව් ගල්පන්න
බෑ. ඔව් බුදුහාම දැන් මේක ඔතනින් සෑහෙන පොඩ්ඩක් එතන දැනෙන ගතියක් ආවා. තමා බව කියන එක.
දැන් තේරෙනවද මේ දැන් මම ඔයගොල්ලන්ගේ දැක්ම වෙනස් කරන්න මේ දකින හැටි වෙනස් කරන්න හදන්නේ. දැනුම වෙනස් කරන්න නෙමෙයි.
නෑ. ඒක තමයි ඒක තේරෙන්නේ.
දකින කෝණයටයි මේ කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ කතා කරන්නේ දිට්ඨිය වෙනස් කරන්න දැක්ම. අර අපි දැහැගෙන ඉන්න දිට්ඨිය අත්තතෝ සමනුපස්සති මොකක් හරි එකක් එක්ක අත්ත දාගෙන ඉන්න ගතිය.
එතන වේදිය මා නස්ස කියලා ලස්සනට කියනවා. දැන් අතනදි වේදනාව කියන මැනීම පැත්ත තමාස එතන නැති මතු කරන්නේ වගේ විඳීම විඳ දේ නෙමේ වේදනා විඳින බව කියන මැනීම
මානස්ස වේදිය මානස්ස ඒ විඳින්නා කියන පැත්තටයි යොමු කරන්නේ සක්කාය සකියප්පේ තේරෙනවද බුදුහාමුදුරුවෝ කතා කරන්නේ සක්කායයි සක්කාය නිරෝධයයි ගැන කියනවනම් නේද? අර ඔක්කොම වචන කිව්වේ සක්කාය පෙන්වන්න නේද? සක්කායම නේද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන. දුක පිරිසිඳ දකින්න කියන්නේ සක්කාය පිරිසිඳ දකින්න කියන එක නේද? එතකොට පේනවද මේ චතුරාර්ය සත්‍ය කියලා පනවන්නේ අමා බවට සක්කායට සකීයත්වයට කියන එක පේනවද? පිටින් හොයන්න යනවා මට ලැබෙන දුක. මන් දන්න දුක සමුදය මොකද්ද? ගලපන්න යනවානේ.
ඩොක්ටර් රාවි මට එතන ගොඩක් ලොකු වැරද්දක් කරපු බව තේරුණා. දැන් ඔතන මම පැත්තක ඉඳලා මම හැදෙන හැටි බලන්න හදනවා. එතකොට මමත් ඉන්නවා.
ඔව් දැන් විඥානේ ප්‍රඥාවයි දෙක මමද මට ලැබෙන දේවල්ද කියලා අපි.
ඔව් අන්න එතන ඒ වැරද්ද තමයි මම මේ මතු කරන්නේ. කොයි වෙලාවෙත් මට ওই වැරද්ද තිබුණා. මේ මම පැත්තක ඉඳගෙන මේ ධර්මයේ විමසන්න හදනවා. එතකොට මම කියන එක වැඩි මේ ගණත්‍යක් හම්බ වෙන්නෙම නෑ වගේ. හැබැයි මෙතන වෙලා තියෙන්නේ ඒකමයි දුක. මමමයි දුක කියන තැනට මම ගිහිල්ලා නෑ.
ඔව්. ඔක තමයි අපි හැමෝම කරලා තියෙන වැරද්ද.
මම විශේෂයෙන් කරා. පාපෝච්චාරණයක් කළ යුතුයි. දැන් මම ඒක විශේෂයෙන්ම කරා. මම ඔතන හැබැයි ගොඩක් එරිලා හිටියා. ඇයි මේ මම පැත්තකට වෙලා කියලා.
එයාව පේන්නෙම නෑ. දැන් පේනව නේද? අස්සලමෙන් අස්සලමිට විදින එක ලේසියි මේක වඩා.
ඔව්. දැන් උදාහරණයක් හොද්දටම ගැලපෙනවා කියලා හිතනවා. අස්ට්‍රොනොම කතාව.
ඔව්. චර සියුම් ගම්බීර දුද්දස්සී දුරනුබෝධ පණ්ඩිත වේදනීය අක්කා වචර වචන ඔක්කොම ටික එයි. දැන් ඒ වචන නොකිය මොකක් කියන්නේද මේකට? නේ
එහෙමයි එහෙමයි. ඔය ක්‍රියාව විමසීම තුළිනුත් ගොඩක් ඔය පැත්තට යන්න පුළුවන්. ක්‍රියාව කියලා එකක් ගත්ත එක ඒ කියන්නේ මමමයි කියන තැනට යන්න පුළුවන්ද?
ක්‍රියාවත් ඉතින් මට හම්බ වුණ දෙයක් නේ. මම ඉස්සර කියන්නේ ක්‍රියාව යමක් කරගෙන
කියලා.
ඔව්. දෙන්නේ නැති දේ කියලා යමක් කරගෙන.
දැන් ඒක යමක් නොවන බව, යමක් කරගන්න බැරි බව වැටහෙනවා.
ඒක යමක්ද කියන එක නෙමෙයි. ඕක ගැන කතා කරන්නේ කවුද? ක්‍රියාව යෙදුනේ කාටද? ක්‍රියාව ලැබුණේ කාටද?
ලැබිච්ච ලැබෙච්ච මම පැත්තකින්ගෙන ඒක විමසන්න බලනවා.
ක්‍රියාව ගැන හිතුවේ කවුද? ක්‍රියාව ගැන කතා කළේ කවුද? ඔය පැත්තෙන් ඇහෙනවනේ අපිට.
ඒක තමයි.
අපි ගෝචරත්වය ගැනම කිය කියා ඉන්නවා. කොච්චර කිව්වත් Tamange පැත්තට හැරෙන්නේ නැහැ.
ගෝචරත්වයේ වැරද්ද දැක ගෝචරත්වයටම හැරුණා.
ඔය ගෝචරත්වයේ වැරදි කිය කියා ඉන්නවා.
ඔව්.
කවුද ඕක කියන්නේ කියන පැත්තට හැරෙන්නේ.
එතනයි
හැරවුම් ලක්ෂ්‍යය තියෙන්නේ. දැන් පේනාද ඒ පටන් ගන්න තැන? ඔතන දැක්කේ නැත්නම් යෝනිසෝ මනසිකාරයක් වෙන්න පුළුවන්ද?
වෙන්නම බෑනේ.
දැන් තේරෙනවා සද්ධර්මය ඇහුනොත් විතරයි යෝනිසෝ මනසිකාරය කියන්නේ.
එහෙමයි එහෙමයි. පටන් ගත්ත තැනම වරද්දගෙන
අහෝගත සූත්‍රය. ඔව්. ඕක දන්නේ නැතුව කොහමද සතිපට්ඨානි කරන්නේ?
එහෙමයි කරන්නේ.
ඔව්.
එතන දැන් අර ඇයි සතර සතිපට්ඨානය දේශනා කරේ කියන එකත් දැන් තේරෙනව නේද ડોක්ටර්? එහෙම.
සතර සතිපට්ඨානි මේ ශාසනයේ විතරයි කියන එකත් තේරෙනව නේද?
එහෙමයි.
හැබැයි ඒ කියන්නේ මෙන්න මේ දැක්ම ආවුත් විතරයි. එතකොට මේ ශාසනේ විතරයි මඟපල තියෙන්නේ කියන සිංහනාදේ. ඔය දහම ඇහුන්නේ නැත්නම්, ඔය දැක්ම ආවේ නැත්නම් කරන්නේ කොහොමද? අශෘතවත් කෙනා ඉන්නේ සක්කාය තර කරන ප්‍රතිපදාවක. ශෘතවත් වුණත් තමයි සක්කාය නිරෝධ ප්‍රතිපදාවට එන්නේ. මේ මේ බුදු කෙනෙක්ගේ දහම ඇහෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයිනේ. කොච්චර දුර්ලභද මේක. දැන් අපි කිව්වට මේ දහම හැමතැනම ඇහෙනවා, කොහෙද දුර්ලභ? කොහෙද ඇහෙන්නේ දහම? අපිට ඇහිලා තේනවද? දැන් දැන් ඔය ඇහෙන ගත්මහම තමයි ඒක පේන්නේ. බුදු කෙනෙක්ගේ දහම මොකද්ද? සක්කායයි සක්කාය නිරෝධයි.
ඩොක්ටර් එහෙමයි ඩොක්ටර්, කොහෙන්ද දහම ඇහෙන්නේ කියන ප්‍රශ්න එනවා.
කොච්චර කොච්චර ඒ ඇසීම වෙනවා කියන එක කොච්චර අමාරු වැඩක්ද නේද? දකිරණේ ඇහෙන් දැන් තේරෙනවා නේද? ගැළපීම චුට්ටක්වත් නැති වෙන්න ඕන කියලා ඇහෙන්න. එතකොට තේරෙයි අර සද්දාරුචි අනුසව ආකාර පරිගිතක දෙක්ක නිඥානකද ඔක්කොම වචන දීලා අපි ඒවත් ගලප ගයින මිසක් මේ කියන අර්ථය ගන්නෑ.
නමනංස ගලපණ්ඩ බැරි වෙනවා.
එහෙමයි ගලපන්නේ නෙමෙයි ගලපන්න
බැරි
වෙනවා. අනේ එතකොට නෙමෙයි ඊතර වෙන ක්‍රමයකට යොමු වෙන්නේ. ඊතර වෙන දහමකට යොමු වෙන්නේ නේද? නැත්තම් කරන්නේම කොහෙන් හරි ගලප ගන්නවානේ. තමයි හිතන්නේ එකක් හරි ඇහෙනවා ඇති මේ කියන එක නේද?
එහෙමයි ඩොක්ටර්. අතනම් උඩු යටි කරු කිරීමක් වුණා.
ගලපද්දි
ඔව්
දැනගන්න දෙන්නේ මේ විස්තර කරන්නේ ගලප ගලවක මම සර්ට දැන ගැනීම සකීයත්වයේ යෙදීම ගැන නෙවෙයි කියන ගැන. හොඳද සර්? එතකොට තව වාක්‍යයක් පිට වුණා දැන් ඔය සර්ගේ ඩිස්කෂන් එකේදී මම ඉඳලා මම බලන්න යනවා කියලා. සර්ගේ වචන වලින් කිව්වොත් පිහියෙන් පිහිය කපන්න බෑ කියන එකකුත් ඇහිලා තියෙනවා. එතකොට සර් මට දැන් හිතෙන විදිහට හරි මම ඉඳලා මම බලන්න යද්දිම ධම්මාරම්මණයකින් යන්නේ. ඒක දැන ගැනීමකින්මයි. දැන ගැනීමකින් කියන්නේ දැන ගැනීම නෙමෙයි. දැනගත්ත දෙයයි මේ විතක්ක ਵਿਚාරයකින් එහෙම නැත්තම් ධම්මාරම්මණයකින් විස්තර කරන්නේ. ඒ ධම්මාරම්මණය දැන් පොතක් ගහක් රුවන්වැලි සෑය කිව්වොත් නම් ප්‍රකටයි. දැන් අපිට ගොඩක් වටිනවනේ ධර්මය. එතකොට දැනගැනි සකස් කිරීම ප්‍රඥාව ධර්මයේ වචන වලින් ආවොත් වංචක ධර්මයක් විදිහට ඉදිරිපත් වෙන නිසා ධම්මා රම්මණයකින් මේ හිතීම නෙමේ දැන ගැනීම නෙමේ දැනගත්ත දේ කියලා පේන්නේ නැතිකම සක්කාය නෙමේ සක්කායට ලැබුණ දේ සොයන් කියන ඉස්මතු වීම නෙමේ දැනගන්න දේටයි මේ සිව්ව ගිහින් තියෙන්නේ කියන කරුණ පොයින්ට් එක වගේ පැත්තක් සර් මට පේනවා. තෙරුවන් සරණයි.
ඔව් එතන තමයි මේ මතු කරන්නේ උත්සාහ කරන්නේ. ඔය කියන්නේ තමා නෙමෙයි තමාට ලැබුණ දෙයක්. එනේ ධම්මාරම්මණ. ධම්මාරම්මණේ බව අපට පේන්නේ නැහැ. ධම්මාරම්මණේ නේද කතා කරන්නේ කොහොමද? මොකක් හරි දිහා බලාගෙන මේ ඔක හිතන්නේ හරි වචනෙට දාන්නේ. ධම්මාරම්මණේ ඒක ගැන නෙවෙයි මේ කියන්නේ. ධම්මාරම්මණේ කියන්නේ මන ධම්ම කියන්නේ. ආයේ ලෝකෙ සලායතන වලින් එකක් මන ආයතනය කියන්නේ. මේ ආයතන හයම ඉක්මවන පැත්තක් නේ බුදු කෙනෙක් පෙන්වන්නේ. ආයතන හය ඇති මායයටනේ. මන ආයතනෙත් මායයගේ එකක්. අපි මන ආයතනෙන් ගලප ගලපා ඉන්න බව අපට පේන්නේ. ඒක තව ටිකක් වහගන්නවා. බුදුහාමුදුරුවෝ කියපු එකකුත් ගෙනල්ලා දානවා එතෙන්ට. වෙන කොහෙන් හරි සූත්‍රකින් ඇදලා දානවා. මෙන්න මේ මං කියන එක හරිනේ, මං හිතන එක කියන එක පේන්නේ. මගේ ධම්මාරම්මණේ කියන එක පේන්නේ.
සර් මං කියන්න ගියේ සර් දැන ගැනීම එහෙම නැත්නම් හිතීම එහෙම නැත්නම් මතුවීම කියන දේ ගැන කතා කරද්දී ඕක ලැබුණේ කාටද කියලා ප්‍රශ්න කරොත් එක උත්තරයක් එනවා මම කියලා. හැබැයි ඒ එතන දෙපැත්තක් පේනවා මට. සර් මම මේ අදහස් දැක්වීමක් කරන්නේ මේ ස්වකීයත්වය විස්තර කරද්දී ඔතනම තමා දැක්මක් ඇවිල්ලා නුවණකට යන ස්වකීයත්වයේ නිවන පැත්තත් ඔතනම තමා ඔතනම අනිත් පැත්තට දිට්ඨියකට යන පැත්තක් කියන දෙපැත්තම දැන ගැනීම එහෙම නැත්නම් මතුවීම ලැබුණේ කාටද කියද්දී ප්‍රශ්නය ඉක්මවා යනවා. එක්කෙනෙකුගෙන් උත්තරෙන්න පුළුවන් ප්‍රශ්නය ඉක්මවා යන පැත්ත. මේ සොයං කියන නිවීම පෙන්නද්දී සොයං කියන ඉස්මතු වීම දැක්කේ නැත්නම් ප්‍රශ්නය ඉක්මවා ගිහින් අර කෙරෝල ඉක්මවා ගිහින් මම කියලා උත්තරයක් දෙනවා. මම කියන එක මම මාව මට දකින්න බෑ. පිහියෙන් පිහිය කපන්න බෑ. ඒක හරි. ඒ හින්දා ඒ ඇන්ගල් එකෙන් ප්‍රශ්නය ඉක්මවා යනවා. ඒ කියන්නේ කෙරවල ඉක්මවා යනවා වගේ පැත්ත. හැබැයි ඒ පෙන්නන්නේ ස්වකීයත්වයේ නිවීම සොයං කියන ඉස්මතු වීම පෙන්නන්න තියන්නේ එතනින්මයි දැනගන්නවා කියන එක. එක් කරුණ දැනගත්ත දේ එක්කමයි. හැබැයි ක්‍රියාව එක්කමයි පෙන්නන්න ඕන කියන එක. දැකීම යෙදෙද්දි පැනනගිනවා කියන ලෝකෙට අයිති නුවණක්සෝ එතන තියෙන්න ඕනේ අනිවාර්යෙන්. මැන්ඩටරි එහෙම නැත්නම් ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එක වගේ. ඒකස සංකත් ඒ කියන්නේ අනිත්‍ය කියන්නේ සංකතේ ලක්ෂණයක් කියලා අහලා තියෙනවනේ සර්. අනිත්‍ය කියන්නේ සංකතේ ලක්ෂණයක්. සර්ගේ වචන වලින් කිව්වොත් ලෝකෙට අයිති නුවණක්. ඊතකොට යෙදෙද්දි පැන නගිනවා කියන ඇන්ගල් එකෙන් පේද්දි වගේම ඒ කියන්නේ දැනගන්නවා කියන සංසිද්ධියෙන් තොරවවත් දැනගන්නවා කියන සංසිද්ධිය එක්කවත් කතා කරන්නේ බැහැ කියන පැත්තකින් තමා මේ යෙදෙන යෙදීමට මේ මැනීම ස්වකීයත්වයේ ඉස්මතු වීම කියන එක පේන්නේ. අන්න අර ලෝකෙට අයිති සංගතේ ලක්ෂණයක් කියලා අහලා දෙනවා. අර අනිත්‍ය ලෝකෙට අයිති නුවණ අනිත්‍ය දැක්ම කියන එක ආවේ නැත්තම් සර් අර ප්‍රශ්නේ ඉක්මවා යන පැත්තකට එනවා. ඒ කියන්නේ දැන ගැනීම පෙද්දද්දි දැන ගැනීම බවට දකින්නේ නැහැ. දැන ගැනීම මට දැන ගැනීමක් වෙලා දිට්ඨියකට යනවා. වෙන කෙනෙකුට දැන ගැනීම බවට දකිනවා. මතුවීම විදිහට දන්නවා දකිනවා කියන එකට බාහිරෙන් කිව්ව හැකි සොයං අර කියන යෙදීම යෙදෙනවා ස්වකීයත්වයෙන් නිවෙනවා වගේ පැත්ත. සොයන් එහෙම නැත්නම් විනිශ්චය දෙන ගතිය මනින ගතිය අර අදහසක් දෙන ගතිය කියන එකක් මතුවෙනවා බව දකිනවා කියන එක තමයි මතුවීම විදිහට දකිනවා. හිතීම විදිහට දන්නවා දකිනවා කියද්දි සොයන් කියන නිවීමේ ඒ කියන්නේ අදහසක් දෙන ගතිය මේ දැන් වේදන විඳීම කිව්වහම අදහසක් දෙන ගතිය මනින ගතිය දන්නවා දකිනවා එක්කරු ඉතකොටස රිසල්ට් එකක් දන්නවා කියන්නේ ඒ වෙලේ නෙමෙයි පැත්තකට ගිහින් දැම්මට සර්ච් වුණත් කතා කරන්න පුළුවන්. එක්කරුණෙන් නිවෙනවා කියන කල්ල එක්කරුණෙන් කියන්නේ සර් සොයන් කියන තමා ඉස්මතු වීම විදිහට දකින්න තියෙන්නේ. හිතීම බවට දන්නවා දකිනවා. අන්න එහෙම එකක් තමයි තියෙන්නේ. සරල නිකම් මට හිතෙනවා එහෙම කරන්නෙත් එකක් තමයි සර් දැන්.
මතු වෙන බව ලැබෙනවා. මතු වෙන බවෙන් නිවෙන්නත් පුළුවන්. මතු වෙන බව, සකස් වෙන බව, සංඛාර බව. සංඛාර කියන්නේ අනිත්‍ය. අනිත්‍ය. මම අහුවනේ. යද නිච්ඡං තන් දුක්ඛං කිව්වේ ඇයි?
සර් එතනදී අර සකස් වෙන බව කියන පැත්තෙන්නේ සර් දුකයි කියන්නේ. එහෙම නැත්නම් හිතීම 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 බවට දැනුවත් නැත්නම් තමයි සර් දුක. දැන ගැනීම බවට ට්‍රිගර් වු නැත්නම් තමයි දුක සර්. අන්න එහෙම ප්‍රායෝගිකව
දැන ගැනීම සිටීම මම අහන්නේ තව එකක් කර දැන් අනිච්ච කියන එක රූපේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද? ඉති රූපං ඉති රූපස් සමුදයෝ ඉති රූපස් අත්ත ගමෝ
මෙසේයි කියලා සර් පෙන්වන්නේ සත්‍ය කියලා යෙදීමට.
මෙසේ 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 ස්වરૂපයයි මෙසේ වතුරේ බල්ලායි කියලා ලැබුණහන් අපි හිතන ඔක්කොම දන්නවා කියලා. ඇයි බුදුහාමුදුරු තව දෙකක් කිව්වේ? මෙසේ වතුරේ බල්ලායි කිව්වහන් සකස් වෙන හැටි ලැබිලානේ බල්ලාගෙන් අයින් වෙලා. හරි. මේ සකස් වෙන හැටි මම දන්නවනේ. අර උඩ ඉන්න බල්ලාගේ මෝඩකමටනේ මේක සකස් වෙන්නේ. මෝඩකම තියෙනකොට සකස් වෙනවා කියන කතන්දරේ සකස් වීම නිට්ටය වේලා. ඉදන් වෙලා.
සකස් වීම නිත්‍ය වෙන්නේ එතන දැනුමකින් තර්කෙන් ගියොත් නේද?
ඔව් ඒක ඉතින් ප්‍රඥාවට පේනවා වගේත් පේනවා නේ. සකස් වෙනවානේ වතුරේ බල්ලා හැදෙනවානේ මගේ නුවණටනේ පේන්නේ. ඒක බල්ලාගේ කතාව නෑ. හැබැයි සකස් වෙන කතාව ලැබුණා කියන එක පේන්නේ නෑ. ඒකට ප්‍රඥාව කියලා නම දාන්න හදන. මෝඩකමට සකස් වෙනවා කියන එකට නුවණ දාන්න හදන. මෝඩකමට සකස් වෙනවා කියන එක සකස් වෙන බව අනිත්‍ය බව ලැබිලා දැන් ඉදන් වෙලා. ඒකයි ඒකටත් ඉති කියලා දාන. ඉති රූපස්ස සමුදයෝ කතාවක් දෙන්නේ අන්න ඔතන අහුවෙන එකට. සමුදය කියන එක අල්ලා ගැනීමෙන් කඩන්න තමයි ඒකටත් මෙසේ කියන. අනිත්‍ය යමක් කරගත්තානේ නිත්‍ය කරගත්තානේ. සකස් වෙන බව නිත්‍ය කරගත්තානේ. සකස් වුණ දේ දැන් ඉවරයි. සකස් වෙන බව ලැබිලා යමක් වෙලා. ඒකට අනිත්‍ය කියන යමක් තිබීම අනිත්‍ය වූ දේ නෙමේ අනිත්‍ය කියන ස්වરૂපය.
මැනීම පැත්ත දැක්කොත් ඔය සර්ච් වෙන පැත්ත වෙන්නේ නැහැ කියලායි මට හිතෙන්නේ. මැනීම ඉස්මතු වෙන අදහස ඉස්මතු වෙන බව දකිනවා. උනොත් ඔය අනිත්‍ය කිව්වත්
ඒකට දැන් මේ මේකේ තේරුම හිතන්නකො. ඉති ඉති කියන වචනේ දානව නේද ඔය සකස් වීමට? ඉති මෙසේ සකස් වීම. මෙසේ සකස් වීම. දැන් සකස් වීමට ලං වෙන්න පුළුවන්ද? එතකොට මෙසේ සකස් වීම කිව්වහම දැන් මෙසේ රූපේ ගිවන් රූපයට ලං වෙන්න බෑ වගේ මෙසේ සකස් වීමයි කියනකොට සකස් වීමට ලං වෙන්න පුළුවන්.
බෑ නේද? ඒත් වලක් කළා මෙසේ කියලා පැත්තකට ගෙන්නනවා.
අන්න හරි. ඇයි බුදුහාමුදුරුවෝ මේ මෙසේ රූප සමුදයයි කියලා කිව්වේ? මෙසේ රූපයයි කියලා විතරක් කිව්වා නෑ ඇතිනේ. අපි අපිට නා.
ඔව් අත්ංගමේටත් එහෙම කියනවා සර් මෙසේ.
ඒ අත්ංගමේ ඊටත් වඩා සීම. දැන් සමුදයක් නෑනේ. සමුදය කියලා එකකුත් තියෙන්නේ නැහැ නේ කියලා අල්ල ගන්නවනේ. අත්ංගමයි අල්ල ගන්නවනේ. ශුන්‍යතාවයි අල්ල ගන්නවනේ. ඒ ශුන්‍ය බව ලැබුණේ කාටද කියන එක තමයි ආයි ඉති රූපස්ස අත්ංගමෝ කියලා අත්ගමයටත් දාන්නේ. වෙනා සමුදයටත් ඉති අත්ගමයටත් ඉති. මෙසේ මෙසේ. දැන් බලන්න ඉති ඉති කියන කැලල හලලානේ අපි කියන්නේ. ඉති ඉමස්මින් සති ඉදං හෝති කියලා කියනවා නේද? මෙසේ මේ ඇති කල්ලි මේ වේ. ඒ කැලල සමහර විට මතක නැතුව ඇති ඇහිලා නැතුව එහෙම තමයි කියන්නේ. ගච්ඡායනගත සූත්‍රය බලන්න. ඉති ඉමස්මින් සති ඉදං හෝති. අපිට ඉති කැල්ල හැලෙනවා.
ඔව් අවසරයි ડોක්ටර්. මේ ඔබතුමා කලින් දවසකත් කිව්වා මේ ස්පර්ශය දැන් ස්පර්ශය කාගෙද කියලා ප්‍රශ්නේ මතු කරලා ඊට පස්සේ ස්පර්ශය කියලා කිව්වනේ. ස්පර්ශය. එතකොට ඒ වගේම මට මේ හිතුනේ දැන් සෝපාදානස්සකෝ අස්මීතිය හෝති කියනකොට අස්මීතිය ගැන නෙමෙයි මං කියන්නේ ඒතර උපාදාන කියන එක. අර වගේ උපාදානය කියනකොට මේ ද්වයම් පටිච්ච විඥානං කියන වගේ දැන් උපාදානය කියන තැන කියන යමක් ඉතිරිව ඇතොත් කියලා කතාව. යම ඒ කියන්නේ දැන් යම් පච්චය සතං උපජ්ජති. එතකොට කියනවනේ මේ ද්වතානුපස්සව සූත්‍රයෙන් දේශනා කරනවනේ මේක මේ පිළිවෙල විමසන භික්ෂුවකට මේ එක් රහත් භාවය හෝ උපාදානයක් ඉදිරියව ඇතොත් එතකොට ડોක්ටර් මම කතා කරේ මේ දැන් උපාදානයක් කියන එක උපාදාන කියන තැන මගේ ප්‍රශ්නේ තේරෙනවද දැන්
මට තේරුන්නේ නැහැ එතුමගේ ප්‍රශ්නේ කොහෙද එහෙම එකක් සටහන් වෙලා කියලා තියෙන්නේ
මොකද්ද ඒ සූත්‍රේ මොකද්ද කොතනද ඔබතුමා කිව්වේ යම් උපාදාය මොකද්ද ඒක ඇල්ල කිව්වේ
නෑ නෑ යම් පච්චා සතං උපජ්ජතිද
ඔව්
එතන ඒ කියන්නේ මේ මෙහෙමයි මම කොටසක් කිව්වේ ඒ කියන්නේ අර යම් පච්චා සතං උපජ්ජති අජ්ජත්ත සුඛ දුක්ඛ සෝ කායෝ නපති
ඔව් ඒ සූත්‍රය මොකද්ද අනිත් පැයට බලන්න අතගන්නේ දාන්නකෝ ගෲප් එකට හොඳයි ඒක වටින තැනක් ඒක
එතකොට අපි කියනවනේ අර දැන් අවසරයි දැන් මේම සමා වෙන්න අර කියනවනේ දැන් එක කණිප් පැත්ත දැන් ඔය ඒකද කියන තුනක් ගැනම කියනවා ડોක්ටර් එතන අර යම් පච්චය සතං උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං සෝ කායෝ නහෝති ඉන්නද කියන යම් පච්චය සතං උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං සෝ වාචාය නහෝති ඊළඟට කියන යම් පච්චය සතං උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං යම් මනෝපි නහෝති කියලා කියන එතකොට මේ එතනදි කියනවා අර මේ ආයතන නැහොත්ti අධිකරණ නැහොත්ti අන්න ඒ වගේ ඒ දිගට ඒ කොටස කියනවා අර මට කියන්න ඕනේ ડોක්ටර් අතන අර මේ දැන් ද්වයම් පටිච්ච විඥානං කියන එක දැන් අර ඔය ඒකේ කොටස් ගොඩක් කතා කරනවානේ.
ඔව්. ඔව්. ඒ දැන් හරි ගැඹුරුයි කියන්නේ අපිට අර දකින්න ඇහෙන්න හැකියාව නැහැ කියන එක ගැඹුරුයි කියන්නේ. يعني අපේ කෝණේ වෙනස් වෙලා නැත්තම් ඇහෙන්නේ නැහැ ඕවා.
එහෙම.
ටික ටික නැත්නම් කියන්නේ මොනවද කියලා නිකන් අදහසක් හරි ගන්න පුළුවන් කෝණේ වෙනස් වුණා. නැත්තම් මේවා මොකට කිව්වද කියලා හිතගන්නයි. ඔච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. ඉති රූපං කිව්වට පස්සේ ඉතුරු දෙක කියන්නේ මොකටද?
එහෙමයි. ඔව්. ඉති රූපං කිව්වේ ඒක
කියන්නේ. ඉති රූපසම උත්තර ඉති රූපාව අත්තම වූ. අපිට හිතෙන්නේ ඒ වැඩකට ටිකක්
කියලා.
අපි වෙන තැන් ආයි මතර. අපි අහු වෙන තැන් ටික ආයි මතකන දැක්කා කියලා